තෙරුවන් සරණයි සෑම දෙනාටම. අදත් අපි මේ සුපුරුදු පරිදි අංගහරුවාදා දින පැවැත්වෙන කුජතා හම්බෝ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඉතින් අද අපගේ ධර්ම සාකච්ඡාවට විශේෂයෙන් සම්බන්ධ වෙන්නේ අපගේ කල්යාණ මිත්‍ර ධම්මදාසන ශ්‍රී වාසය කරන මගේ ස්වාමීන් වහන්සේ ගතාරේ ගානන්ද ස්වාමීන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්ස, අද අපගේ ඥානවීර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා දුන්නා. ඒ වගේම රොග්ගලගේ මැතිතුමාත් පිටා වෙහෙසට පත් කරලා තියෙන නිසා සම්බන්ධ වෙන්නේ නැහැ කියලා දැනුම් දුන්නා. ඉතින් අපි අද විශේෂයෙන් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගෙන මේ සාකච්ඡාව පැවැත්වීමට උත්සාහ කරනවා. ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් පාද නමස්කාරව සෑම දිනාගෙම පිළි අරගනිමින් අපි ස්වාමීන් වහන්සේ යෝජනා කරනවා මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. නන්ද මහත්මයා මම කතා කරනවා ඇහෙනවද?
තෙරුවන් සරණයි සර්ණ ඇහෙනවා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 8:30ට පැවැත්වෙන කුජදා හමුව ධර්ම සාකච්ඡාව විශේෂයෙන්ම මේ සියලු කටයුතු මෙහෙවන්නේ අපේ සුනන්ද මහත්මයා විසින්. විශේෂයෙන්ම අපේ රවි කොග්ගලගේ මැතිතුමා, ඒ වගේම ධම්මදායාද සෙනසුනේ වැඩවාසය කරන තනමල්විල ඥානවිමල ස්වාමීන් වහන්සේ ඒ කියන සම්පත්දායකත්වයෙන් යුක්තව බොහෝ කාලයක සිට මෙම ධර්ම සාකච්ඡාව සිද්ධ කරගෙන එනවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ අපිට සුනන්ද මහත්මයා විසින් ආරාධනා කරන්න ලැබුණා අද දවස තුල මෙම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව විශේෂයෙන්ම මේ අවස්ථාවට අපි වැඩම කරන්නට යෙදුනේ. මේ ලෝකයේ වටිනාම දායාදයක් තියෙනවා නම්, වටිනාම දෙන දෙයක් තියෙනවා නම් ඒ මොකක්ද? ධර්මය. විශේෂයෙන්ම ධර්ම දාණය කියන කාරණය මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ උතුම්ම දාණය හැටියට සිහිපත් කරන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ ලෝකයේ ජීවත් වන යමෙකුට යම් කෙසේ සත්පුරුෂ ඇසුරක්, කල්යාණ මිත්‍ර ඇසුරක් තුළින් දහම් කාරණයක් තමන්ගේ ජීවිතයට අහන්න ලැබෙනව නම්, ඒ ධර්මය අනුව ජීවිත පැවැත්ම සකස් කරගෙන ප්‍රතිපදාත්මකවම එතර වීමේ දැක්මක් තමයි ඇති කරගන්නට ඕන. විශේෂයෙන්ම අද දවසේ බලාපොරොත්තු වෙන්නේ අපි හැම කෙනෙකුටම මේ එතර වෙන ප්‍රතිපදාව පිළිබඳව ඉස්මතු කරලා පැහැදිලි කරන්නට යෙදුන විශේෂයෙන්ම අපේ මේ ධර්ම සාකච්ඡාව හා සහසම්බන්ධ වන බොහෝ පිරිසක් නිරන්තරයෙන්ම ඇසුරු නිසුරු කරන, ශ්‍රවණී කරන සත්පුරුෂව, කල්යාණ මිත්‍රව, ගුරුතන්හි තබාගෙන සිටින කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් තමයි අපේ ගුරුදේවෝත්තම අලව්වේ අනුමදස්සි ස්වාමීන් වහන්සේ. ඉතින් විශේෂයෙන් උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙන, විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුන එතර වෙන ප්‍රතිපදාව, සක්කාය නිරෝධ ප්‍රතිපදාව, ඒ ආකාරයෙන්ම ඉස්මතු කරලා දෙන සත්පුරුෂයන් වහන්සේ නමක්, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්, සූත්‍ර වල අන්තර්ගත කරුණුකාරණා තුළින්ම එතර වීමේ ප්‍රතිපදාව ඉස්මතු කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපිත් ගුරුතන්හි තබාගෙන උන්වහන්සේ ඇසුරු නිසුරු කරන්න. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අද දවසේ උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන දේශනාවක් පාදක කරගෙන ඒ කරුණු කාරණා සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ පසුගිය ජනවාරි 13 වෙනිදා දේශනා කරන්නට යෙදුන දේශනාවක් විශේෂයෙන්ම මෙම සංස්කරණය කරලා අපිට ලබා දීපු ඒ පින්තුන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයන් වහන්සේත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් මේ කටයුතු සංවිධානය කරන සුනන්ද මහත්මයා, ඒ වගේම අපේ රවි කොග්ගලගේ මහාචාර්යතුමා, තනමාලිල ඥානමිමන සාමින් වහන්සේ ඇතුළු සත්පුරුෂ ස්වාමින් වහන්සේලාත් සිහිපත් කරමින් අද දවසේ අපි මේ ලිපිය කියවගෙන සාකච්ඡා කරගෙන යමු. ඉතින් අද දවසේ මම විශේෂයෙන්ම මේ දේශනාවක් හැටියට මගේ කාරණා ඉස්මතු කිරීම කියන කාරණයට නොගිහිල්ලා මේ ඔබට මේ තිරයෙහි දිස්වෙන දේශනාව කියවගෙන සාකච්ඡා කරගෙන යන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මගේ අදහසක් ඉදිරිපත් කරනවට වඩා මේ කියන කාරණාත් එක්ක කරුණු කාරණා ඉස්මතු කරගෙන යන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි හැමෝම ශ්‍රාවකත්වයේ හැටියට බාහිරින් ඇහිච්ච වටිනා ගැඹුරු කාරණාවක් කතා කරන්නේ. ඒක නිසා බොහොම සාවධානව ඉවසීමෙන් යුක්තව කාල වේලාව අනුව මේ කියන කාරණා එකින් එක අපි මේ කියන්නේ මොකක්ද, මෙහි අර්ථය මොකක්ද කියලා විමසන අදහසින් යුක්තව මේ ලිපි අපි කියවගෙන යමු. ඒක බොහොම අපිට හැම දිනාටම උපකාරවත් වේවි. ඒක නිසා අපි බොහෝ කාල වේලා ගන්න නැතිව පිළිපියට යමු. නමෝ බුද්ධාය. වප්ප සූත්‍රය. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද උතුම් දුරුතුපුර 15 පොහොය දවස. පොහොය දවස මුල් කරගෙන බොහෝ අය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන උතුම් ධර්මයේ ඉගෙන ගන්නට යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය මේ ලෝකයේ යමෙකුට අවශ්‍ය වන්නේ ඇයි? ඔන්න ස්වාමීන් වහන්සේම ප්‍රශ්නයක් අදාගෙන ඉස්සරහට යන්න මේ කාරණේ විග්‍රහ කරන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය මේ ලෝකයේ යමෙකුට අවශ්‍ය වන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය මේ ලෝකයේ කෙනෙකුට අවශ්‍ය වන්නේ දුකක්, අසහනයක්, පීඩාවක් කියන කාරණාවක් දැනෙන තැනදී. ඒ කාරණාව ඉක්මවීමේ නැත්නම් ඒ දුකින් ඉක්මවීමට යමෙකුට කැමැත්තක් ඇති වුනහම ඒ ඉක්මවීම සඳහා පෙන්වන යථාර්ථවාදී දහම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එතකොට මේ සත්‍යයක් හොයන කෙනෙකුට සත්‍යයක් කියන කෙනෙකුගේ සම්මුඛ වීම කියන කාරණේනේ කල්යාණ මිත්‍රය අර්ථාන්විත වීම කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය මේ ලෝකයේ යමෙකුට අවශ්‍ය වන්නේ ඇයි? එතකොට බුදුරජාණන් වහන්සේ කියන කාරණයක් ලෝකේ ජීවත් වන කෙනෙකුට ඇයි අවශ්‍ය වන්නේ? එතකොට ජීවිතය ගත කරද්දී දුක, අසහනය, පීඩාව මෙන්න මේ කියන කාරණාත් එක්කනේ ජීවිතය ගත කරන්න වෙන්නේ. එතකොට එහෙම කාරණාවක් දැනෙනකොට ඒ කාරණාව ඉක්මවන්න. ඒ වගේ දුකක්, පීඩාවක්, අසහනයක් ආවට පස්සේ ඒව ඉක්මවන්න. ඒ දුකෙන් ඉක්මවීමට යමිකුට කැමැත්තක් ඇති වුණාම ඒ ඉක්මවීම සඳහා පෙන්වන යථාර්ථවාදී දහම බුදුරජාණන් වහන්සේ වදාරයි. එතකොට යමිකුට මොනවා හෝ දුකක් පීඩාවක් අසහනයක් ආවට පස්සේ ඒක එතනින් ඉක්මවන්නේ කවුරුත් කැමති. ඒකත් එක්ක ඉන්න ඒ අසහනේ පීඩාවත් එක්ක ඉන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහෙනේ. එතකොට අන්න ඒක ඉක්මවන යථාර්ථවාදී දහමක් බුදුරජාණන් වහන්සේ වදාරයි. මේ ලෝකයේ සියලුම සත්වයන් සැපයට කැමති. සුඛකාමානුභූතානි. සැපයට කැමති නිසාම දුක ලැබෙනකොට දුක යෙදෙනකොට ඒ දුක නොලැබෙනවාට නොයෙදෙනවාට සත්වයා කැමති. එතකොට ලෝකයේ ඉන්න හැමෝම සියලුම සත්වයින් ගත්තට පස්සේ ඒ සියලු දෙනාම සුඛකාමානුභූතානි. සැපයටමයි කැමති, දුකට අකමැති. එතකොට ඒ දුක යෙදෙනකොට ඒ දුක නොලැබෙන්න නොයෙදෙනවාට කැමති. මේ ජීවත් වෙලා ඉන්න ජීවිතයේ ලබන අත්දැකීම් තුලදිත් දුක ලැබෙද්දිත් ජීවිතය අවසන් වෙනවා කියන කාරණාව මුල් කරගෙන දුක ලැබෙද්දිත් විවිධ විදිහට දුක ලැබෙනකොට ඒ දුක ඉක්මවන්නට ලෝකයා කැමති. එම් බලන්න ජීවිතේ ගත කරද්දී ජීවිතේ විවිධ අද්දැකී අපි හැමෝගෙම ජීවිත ගතට පස්සේ අපේ ජීවිතයට අපි කැමති දේක අකමැති දේක කැමති දේක ඉන්නකොට සැපයත් එක්ක සැපයට කැමති අකමැති දේ ඉන්නකොට ගැටීමත් එක්ක ඒව පිළිකුල් කරන්න දුක කියන කාරණය පිළිකුල් කරන්න ඒක ඉක්මවන්න තමයි කැමති. කවුරුවක්වත් කැමති නැහැනේ දුකෙන් ඉන්න. එතකොට ඒ වගේම තමයි ජීවිතේ අවසන් වෙනවා කියන කාරණාව මුල් කරගෙනත්. එතකොට දැන් යමෙක් සත්‍යයක් හොයනකොට ජීවිතේ අත්දැකීම් පාදක කරගෙන ජීවිතේ අත්දැකීම් හැටියට විවිධ විදියට සැප දුක ওই විදියට විවිධ විදියට ජීවිතේ අත්දැකීම් වෙනකොට ඒවත් එක්කමනේ ජීවිතේ ගත වෙන්නේ. එතකොට ඒවත් එක්ක දුක ලැබෙද්දි ඒවෙන් ඉක්මවන්න උත්සාහ කරන ඒ වගේම තමයි අපි හැමෝටම අත්දකින්න ලැබෙන දේවල්නේ. ජීවිතේ හැමදාම ජීවත් වෙන්න කාටවත් හැකියාවක් නැහැනේ. එතකොට මේ ජීවිතේ අවසන් වෙනවා කියන කාරණාවත් එක්ක දුක කියන කාරණාව පදනම් කරගෙන ඒක ඉක්මවන්න ලෝකයා කැමති. ඒ ඉක්මවීම සඳහා මූලික යොමුවීමට බුදුරජාණන් වහන්සේ වදාරණ ධර්මයට කැමැත්තක් ඇති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලදී පෙන්වන්නේ තමන්ට ලැබෙන දුක ඉක්මවන ක්‍රමයක් නෙවෙයි. එතකොට ලෝකේ ජීවත් වෙනකොට දුක අසහනය පීඩාව එක්ක ඒ දුක දැනෙන කාරණාවරද ඒ වගේම මේ ජීවිතේ අපි කවදක හරි මැරෙනවා කියන කාරණාවේදී ඒක ඉක්මවන්නනේ උත්සාහ කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලදී තමන්ට ලැබෙන දුක ඉක්මවන ක්‍රමයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. තමන්ට ලැබෙන සැප ඉක්මවන ක්‍රමයක් නෙවෙයි. එතකොට අන්න කියනවා තමන්ට ලැබෙන දුක සැප ඉක්මවන ක්‍රමයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන්නේ. ඊට එහා යථාර්ථවාදී දැක්මක් පෙන්වන දහමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. දැන් ඔබ අද ලෝකෙ දිහා බලනකොට ඔබට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා ඇති ඇමරිකාව වගේ රටක විශාල ලැබුගින්නක් මුල් කරගෙන මිනිසුන්ගේ විශාල ධනය විනාශය කරා යොමු වෙනවා. ඒ ධනය විනාශය කරා යොමු වෙද්දී ඒ මිනිස්සු දුකෙන් වැළපීමෙන් හඬනවා. කුමක් නිසාද දුකෙන් වැළපීමෙන් හඬන්නේ? තමන්ට ලැබුණ කාමය තමන්ගේ වස්තුව නැතිවීම කියන දුකෙන්. එතකොට විශාල ලැබුගින්නක් අද වෙනකොට ඇමරිකාව ඒ මුල් කරගෙන ඒ විශාල හානියක් එක්ක මිනිස්සු බොහෝ කාලයක් තමන්ගේ කාලය ධනය ශ්‍රමය වැය කරලා තමන්ට සුවසේ ජීවත් වෙන්න ඒ අදාගත් විස්ථාන සියල්ල ඉතාම සුළු කාලයකදී විනාශයට පත් වෙලා. එතකොට එහෙම වෙද්දී ඒ මිනිස්සු කොච්චරනම් පීඩාවකට පත් වෙලා ඉන්නවද? එතකොට එහෙම ඒ පීඩාවට පත් වෙලා ඉන්න ඒ අයට මොකද්ද තියෙන පිළිසරණ? එතකොට ඒ සියල්ලම විනාශ වෙලානේ. මුළු ජීවිත කාලයම පරිහම්බ කරගෙන කැප වෙලා ඒ ඇස් කරගත්තු සියල්ලම ඉතා සුළු කාලයකින් විනාශ වෙලා ගිහිල්ලා. එතකොට ඒ මිනිස්සු දුකෙන් වැළපීමෙන් හලනවා. එතකොට තමන්ට ලැබුණ කාමය තමන්ගේ වස්තුව නැතිවීම කියන දුකෙන්. එතකොට බලන්න මේ විදියට ජීවිතයේ ජීවිත අත්දැකීම් ගත්තට පස්සේ හැම කෙනාටම මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුගේම ජීවිත ගත්තට පස්සේ මෙන්න මේ කියන ස්වභාවයන් අත්දකින්න අත්විඳින්න ලැබෙනවනේ. එතකොට සයින්හන්ස ඉස්මතු කරනවා මේ ඔක්කොම තමන්ට ලැබෙන දුක නිසා මෙන්න මේ කියන කාරණා ඒ දුකට පීඩාවට අසහනයට පත්වන්නේ. එතකොට ඒ දුකට පීඩාවට අසහනයට පත්වෙන ලෝකයා අකමැති. ලෝකයා කැමති දුක මොනවා හෝ ක්‍රමයකට නොලැබෙනවා නම් මොනවා හරි දුකක් කෙනෙකුට තියෙන්න පුළුවන්. ලෝකයා කැමති දුක මොනවා හරි ක්‍රමයකට නොලැබෙනවා නම් මොනවා හරි දුකක් කෙනෙකුට තියෙන්න පුළුවන්. කාමයන් නොලැබීමේ දුකක් කෙනෙකුට තියෙන්න පුළුවන්. කෙනෙකුට තියෙන්න පුළුවන් කාමයන් ලැබීමේ දුකක්. එතකොට මේ දුක කියන පීඩාව අසහනය කියන කාරණේදී කෙනෙකුට තියෙන්න පුළුවන් කාමයන් නොලැබීමේ දුක. තමන් කැමති දේ නොලැබීමේ දුක. ඒ වගේම තමයි යම්කිසි අධ්‍යාත්මයේ සැනසීමක් හොයාගෙන ජීවිතේ සත්‍ය හොයාගෙන යන ස්වභාවයකදී පුළුවන් කෙනෙකුට තියෙන පුළුවන් කාමයන් ලැබීම කියන කාරණේ දුකක් වෙන්න පුළුවන්. එතකොට කාමයන් ලැබීම කියන කාරණයක් දුකක්, කාමයන් නොලැබීම කියන කාරණයක් දුකක් කියලා ඉස්මතු කරනවා. මේ විදිහට මොනවා හරි ක්‍රමයකට යමෙකුට දුකක් තියෙනවා නම් ඔන්න ඔය දුක කියන කාරණාව ඉක්මවන්න මේ ලෝකයේ මිනිස්සු කැමති. ඉතින් මේ දුක ඉක්මවීම සඳහායි බුදුරජාණන් වහන්සේ ධර්මයක් තමා තුළින් මූලිකව යොමු වීමේදී සිදුවන්නේ තමා තුළින් බාහිරින් නෙවෙයි, තමන්ගේ අධ්‍යාත්මී චින්තනයේ. හැබැයි අධ්‍යාත්මික චින්තනය මෙහෙයවන්නට බාහිර උපකාරය අවශ්‍යයි. එතකොට ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇතිවෙන දුක ඉක්මවීම සඳහානේ උත්සාහ කරන්නේ. එතකොට ඒ හැම කෙනාම තමන්ට ලැබෙන දුක ඉක්මවීම පදනම් කරගෙන තමයි දුකෙන් ඉක්මවන්නට උත්සාහ කරන්නේ. එතකොට එහෙම ජීවත් වෙනකොට තමන් කැමති දේ නොලැබීම කියන කාරණය දුක. ඒ වගේම තමයි කෙනෙකුට තියෙන්න පුළුවන් කාමයක් ලැබීම කියන කාරණාවත් දුකක් විදියට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමා තුළින් මේ මූලිකව යොමු වීමේදී සිදුවන්නේ තමා තුළින්, බාහිරින් නෙවෙයි. තමන්ගේ අධ්‍යාත්මයේ චින්තනයේ, අධ්‍යාත්මික චින්තනයේ. හැබැයි අධ්‍යාත්මික චින්තනයේ මෙහෙවන්නට බාහිර උපකාරය අවශ්‍යයි. හැබැයි සිදුවන්නේ අධ්‍යාත්මික චින්තනයේ. ඒ චින්තනය මූලිකව යොමුවෙච්ච තැනදී අධ්‍යාත්මය කියන කාරණාව හෝ බාහිර කියන කාරණාව කියන කතාව යෙදෙන්නේ නැතිව දුක කියන කතාව ඉක්ම වෙනවා. එතකොට ජීවිත පැවැත්මක් ගත්තට පස්සේ තමන්ට විඳින අත්දකින දුකක් තමයි ජීවිත පැවැත්මත් එක තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මූලිකවම යොමු වෙන්න තියෙන්නේ තමන් තුළින් තමයි. බාහිර කියන කාරණෙන් නෙවෙයි. තමන්ගේ අධ්‍යාත්මික චින්තනයෙන්. එතකොට ඒ ඇයි යම්කිසි ප්‍රතිපදාවක් උරු කරන කෙනෙක් ඉන්නානේ. එතකොට එහෙම ප්‍රතිපදාවකට යොමු වෙන ස්වභාවයක් තියෙනවා කෙනෙක් තමයි යොමු වෙන්නේ. හැබැයි ඒක හොයාගෙන යනකොට දැන් අද්දක් නෝකලයක් දැන් ප්‍රතිපදාවකට යොමු වෙද්දී ඒ යොමු වෙන කෙනෙක් නේ යොමු වෙන්නේ. එතකොට එයා සත්‍යයක් හොයනවා. එයා බුදුරජාණන් වහන්සේ කියලා රහතන් වහන්සේ කියලා මේ විදිහට නමුගත් වශයෙන් එහෙම ලෝකයේ කෙනෙක් නේ යොමු වෙන්නේ. එතකොට යොමු වෙන්න තියෙන්නේ එහෙම තමයි. ඒකට තමන්ගේ අධ්‍යාත්මික චින්තනයෙන් තමයි යොමු වෙන්නේ. හැබැයි ඒ අධ්‍යාත්මික චින්තනය යොමු වෙන්නට බාහිර උපකාරය අවශ්‍යයි. දැන් අර සත්‍යයක් හොයන කෙනෙකුට සත්‍යයක් කියන කෙනෙකුගේ සම්මුඛ වීම කියන තැනනේ කල්යාණ මිත්‍රයා අර්ථාන්විත වීම සිදු වෙන්නේ. එතකොට සත්‍යයක් හොයන්නේ තමන්ගේ අධ්‍යාත්මික චින්තනයේ. හැබැයි අධ්‍යාත්මික චින්තනය මෙහෙවන්නට අන්න බාහිර උපකාරය කියන එක අවශ්‍යයි. හැබැයි සිදුවන්නේ අධ්‍යාත්මික චින්තනයේ. ඒ චින්තනය මූලිකව යොමු වෙච්ච තැනදී අධ්‍යාත්මය කියන කාරණාව හෝ බාහිර කියන කාරණාව කියන කතාව යෙදෙන්නේ නැතිව දුක කියන කතාව ඉක්ම වෙනවා. එතකොට අධ්‍යාත්මික චින්තනයෙන් තමයි යොමු වෙන්නේ. ඒ චින්තනයේ මූලිකව යොමු වෙච්ච තැනදී අධ්‍යාත්මය කියන කාරණාව හෝ බාහිර කියන කාරණාව කියන කතාව යෙදෙන්නේ නැතිව දුක කියන කතාව ඉක්ම වෙනවා. දුක කියන කතාවට එන්න ඉඩක් නැති වෙනවා. නමුත් මේ ලෝකයේ සමස්තයක් වශයෙන් බැලුවහම කවුරු හෝ දෙවියෙක් හරි කවුරු හෝ බ්‍රහ්මයෙක් හරි කවුරු හරි කෙනෙක් මේ දුක අයින් කරනවට කැමැත්තක් තමයි මූලිකව තියෙන්නේ. උඩ බලන්න ලෝකේ ගත්තට පස්සේ බාහිරක උපකාරය කියන එක අර්ථාන්විත වීම කියන ඊතර වීමේ ප්‍රතිපදාවක් එක්කනේ ධර්මයේ කියන කාරණේ අර්ථාන්විත වෙන්නේ. හැබැයි ලෝකයේ පැත්තෙන් ගත්තට පස්සේ මොකද කරන්නේ? දුක කියන කාරණය බාහිරට කියලා ඒ දුකෙන් අයින් වෙන්න තමයි උත්සාහ කරන්නේ. දුක අයින් කරනවට කැමැත්තක් තමයි මූලිකව තියෙන්නේ. ඊළඟට තමයි මේ ධර්මයට නිවැරදිව යොමු නොවීමේදීත් මේ ධර්මය මුල් කරගෙන හෝ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන හෝ මොනවා හරි බාහිර ක්‍රියාකාරකමක් මුල් කරගෙන දුක නොයදෙනවට තමයි සමස්තයක් වශයෙන් මිනිස්සු කැමති. එතකොට බලන්න මොනවා හරි දුකක් අසහනයක් පීඩාවට ආවට පස්සේ ඒක බාහිරකට යොමු කරලා ඒ දුක අයින් කරනවට ඒකත් එක්ක ඉන්න තමයි මූලිකව කැමැත්ත තියෙන්නේ. ඊළඟට මොකක්ද වෙන්නේ? ඔන්න ප්‍රතිපදාවකට යොමු වීමේදී නිවැරදිව ප්‍රතිපදාවකට යොමු නොවීමේදී ධර්මය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන හෝ මොනවා හරි බාහිර ක්‍රියාකාරකමක් මුල් කරගෙන දුක නොයදෙනවට තමයි සමස්තයක් වශයෙන් මිනිස්සු කැමති. ඒතොර බලන්න මෙතනදි මේ කියන කාරණේ බොහොම වැදගත් කාරණයක්නේ. තමන්ට ඇතිවෙන දුක පීඩාව සහනය බාහිරකට යොමු කරලා ඒකෙන් දුක අයින් කරනවට ඒකත් එක්ක යැදිලි ඒ වගේ දේවල් එක්ක බාහිරකට යොමු කරලා ඒකෙන් සහනයක් බලාපොරොත්තු වෙන. ඊළඟට ප්‍රතිපදාවකට යොමු වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම පාදක කරගෙන අර ධර්මයෙන්ම සෙල්ලම් කරන්න කිලායති මමායත දනායති කියලා ඒ විදිහට කරගෙන මොකද වෙන්නේ? මොනවා හරි බාහිර ක්‍රියාකාරකමක් කරගෙන දුක නොයදිනවට තමයි සමස්තයක් වශයෙන් මිනිස්සු කැමති. ඒක බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් පාදක කරගෙන හරි ඒකත් එක්ක ඒ දුක පීඩාව අසහනය කියන කාරණාව නිවැරදිව යොමු නොවීමේදී අර්ථාන්විත යොමු නොවීමේදී ඒකත් එක්ක දුක මොනවා හරි කරුණු කාරණා ටිකක් සිද්ධ කරලා ඒ කියන්නේ බාහිරින් කියන කාරණීටම අනුගත වෙලා ඊතර වීමේ ප්‍රතිපදාවකට කියන විදිහටම අනුගත නොවි තමන්ට වැටහුණ විදිහට විවිධ ප්‍රතිපදාවන් සිද්ධ කරන්න උත්සාහ කරනවනේ. එතකොට මොකද වෙන්නේ? මොනවා හරි බාහිර ක්‍රියාකාරකම දැන් මොනවා හරි දුකක් පීඩාවක් අසහනයක් ආවට පස්සේ ඒක මොනවා හරි කටයුත්තකින් යටපත් කරන්නත් පුළුවන් නේ. එතකොට එහෙම පැත්තකට ගිහිල්ලා දුක පීඩාව අසහනය දුරු කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන ප්‍රතිපදාවට අනුව යොමු වෙලා ඒ කියන නිවීමේ ප්‍රතිපදාව කියන එක අර්ථාන්විත නොවි. එතකොට ඒකත් හානියක් වෙනවනේ. ඊළඟට කාමය නොලැබීමේ දුක, කාමය පැවතීමේ දුක, ඒ වගේම ජීවිතය ඉක්මවීමේ දුක ආදී මොනවා හෝ දුකක් තමන් කරා මොනවා හරි ක්‍රමයකින් නොයනවා නම් ඒකට කැමති. හැබැයි කිසි කෙනෙක් තමන් මැදිහත් වෙලා තමන් මුල් වෙලා තමන්ගේ ජීවිතයේ අධ්‍යාත්මය පිළිබඳව ගවේෂණය කරන්න තමන්ගේ ජීවිතයේ අධ්‍යාත්මී යථාර්ථය හොයන්න ඒ යථාර්ථයේ හෙවීම මගින් දුක කියන කාරණාවට එන්න ඉඩක් නොවන බව වටහා ගන්න මේ ලෝකය පෙළඹෙන ස්වභාවය අඩුයි. උඩ බලන්න සමස්යක් විදියට අර මිනිස්සු කැමති මොකද අර තමන්ට ඇති වෙන දුක මොනවා හරි කාරණයකින් එක්ක ධර්මී නාමයෙන් එහෙම නැත්නම් බාහිරට උපකාරයකින් කියලා ඒක නැති කරගන්න තමයි උත්සාහය. එතකොට කාමය නොලැබීමේ දුක, කාමය පැවතීමේ දුක, ඒ වගේම ජීවිතය ඉක්මවීමේ දුක ආදී මොනවා හෝ දුකක් තමන් කරා මොනවා හරි ක්‍රමයකින් නොයනවා නම් මේකට කැමති. ඒකට අර ඒ කොහොම හරි ඒ කාමයේ ඉක්මවන්න උත්සාහයක් තමයි තියෙන්නේ. ඔන්න කියනවා මෙන්න මෙහෙම කාරණයක් මෙතන වැදගත්. තමන් මැදිහත් වෙලා තමන් මුල් වෙලා තමන්ගේ ජීවිතයේ අධ්‍යාත්මය පිළිබඳව ගවේෂණය කරන්න තමන්ගේ ජීවිතයේ අධ්‍යාත්මී යථාර්ථය හොයන්න ඒ යථාර්ථයේ හෙවීම මගින් දුක කියන කාරණාවට එන්න ඉඩක් නොවන බව වටහා ගන්න මේ ලෝකයා පිළිමින ස්වභාවය අඩුයි. ඒතර තමන්ගේ පැත්තට තමන්ගේ ජීවිතයේ අධ්‍යාත්මික ගවේෂණය ජීවිතයේ අධ්‍යාත්මී යථාර්ථය හොයන්න තමන්ගේ පැත්තට පිළිමින ස්වභාවය අඩුයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙච්ච අසාමාන්‍ය උත්තර රත්නයක්, අසාමාන්‍ය මනුෂ්‍ය රත්නයක්. ඒ අසාමාන්‍ය උත්තර රත්නය තුල තියෙනවා විවිධාකාර ආශ්චර්ය කරුණු. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන උත්තමයාට වගේම තවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටත් ඒ වගේම අන්‍ය ශ්‍රාවකයන්ටත් විවිධ ආශ්චර්ය කරුණු මිනිස්සෙකුට හිතන්න බැරි කරුණු ලෝකයේ තියෙනවා. එතකොට ඒ මිනිස්සෙකුට හිතන්න බැරි ඒ විවිධ කාරණා අපි ගත්තොත් 이르දි තියෙනවා. උඩින් යන ඒවා, වතුරේ ඇවිදින ඒවා ආදී ඒ වගේ දේවල් තියෙනවා. අතීත ජීවිත දකින විවිධ දේවල් මේ ලෝකේ ආශ්චර්ය කරුණු තියෙනවා. ඊළඟට තමයි විවිධ ආශ්චර්ය කරුණු මුල් කරගෙන මේ ලෝකයාගේ ප්‍රශ්න ඉක්මවන නැත්නම් දුක අතික්‍රමණය කරන විදිහේ මවාපෑ ඒ වගේ දේවලුත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙච්ච අසාමාන්‍ය උත්තරම මනුෂ්‍ය රත්නයක්. එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ අසාමාන්‍යත්වය සම්බුද්ධ වගේ සූත්‍රවලදී අසාමාන්‍ය බව බුදුරජාණන් වහන්සේගේ තියෙන සුවිශේෂීත්වය ධර්මයේ පැත්තෙන් ඉස්මතු කරලා තියෙනවානේ. මග්ගඤ්ඤු, මග්ගවිදු, මග්ගකෝවිදු මාර්ගය දන්නවා, මාර්ගයේ පිළිබඳ නුවණ තියෙනවා, මාර්ගය ඉස්මතු කරනවා කියන කාරණයෙන් තමයි සම්මා සම්බුද්ධ කියන බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තියෙන්නේ. ඊට එතනදී ඒ වගේම ලෝකයේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ වගේම අන්‍ය ශ්‍රාවකීන්ට ආශ්චර්ය කරුණු තියෙනවා. මිනිස්සුන්ට හිතාගන්න බැරි කරුණු කාරණා. එතකොට මේ අධ්‍යාත්මීය දියුණු කිරීම තුළින් විවිධ ආශ්චර්ය කරුණු උඩින් යන ඒවා, වතුරේ ඇවිදින ඒවා, අතීත ජීවිත සිහි කරන කරුණු කාරණා, ලෝකයේ ප්‍රශ්න ඉක්මවන්න, දුක අතික්‍රමණය කරන විදිහ මවාපෑ ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒ අසාමාන්‍ය ස්වභාවයේ ආශ්චර්ය කරුණු ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ තියෙන සුවිශේෂී කරුණු වගේම ඒහා විවිධ අන්‍ය ශ්‍රාවකයන්ගේ මේ අධ්‍යාත්මීය දියුණු කිරීම තුළින් විවිධ ආශ්චර්ය අද්භූත කරුණු කාරණා තියෙනවා. අද නූතන ලෝකයේ ගත්තොත් විවිධ ආගම්වල පවා මිනිසයා මෝහණයකට පත් කරමින් ඒ විදිහට දුක අතික්‍රමණය කරන විදි අතික්‍රමණය කරන විවිධ ක්‍රම තියෙනවා. මේ හැම එකක් එකම බැලුවොත් එහෙම මිනිසයා මේකට කැමතිවන්නේ, මිනිසයා මේකට යොමු වන්නේ සැබෑවටම මිනිසයාගේ තියෙන ප්‍රශ්නය හඳුනා ගැනීමේ හැකියාවක් නැති නිසා. එතකොට බලන්න මේ කරුණු කාරණා කිහිපයක් ඔස්සේ ඉස්මතු කරගෙන ඉනවා. දුක කියන කාරණාව ඉක්මවීම සඳහා ලෝකයේ පැත්තේ ලෝකයේ විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා දුක ඉක්මවන්න. එක්කෝ බාහිර බලාපොරොත්තුවකින් බාහිර කෙනෙකුගෙන් උපකාර ලබන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට දුක ඉක්මවන්න එහෙම බාහිරින් උපකාරයක් වගේම ඊට පස්සේ ලෝකේ කොහොමද විවිධ අධ්‍යාත්මික කරුණු කාරණා ඔස්සේ ඒ දුක අතික්‍රමණය කරන විවිධ විවිධ මවාපෑම් කරලා ඒ වගේම මිනිස්සුන්ගේ ආශ්චර්ය කරුණු කාරණාත් එක්ක අර දුක අතික්‍රමණය කරන වැඩපිළිවෙලව තියෙනවා. මේ සියල්ලම ලෝකයේ පැත්තේ තමන්ට තියෙන සැබෑම ප්‍රශ්නය හඳුනා ගැනීමේ හැකියාවක් නැති නිසා අර ඒවට අහුවෙලා ඒවත් එක්ක කටයුතු කරනවා. එතකොට ඒ නිසා බාහිරින් තමන්ට ලැබෙන හැම දෙයක්ම ඒ කියන්නේ ලෙඩ රෝගයක් කියන කාරණාවක් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කිපීම මුල් කරගෙන හරි මොනවා හරි දේශගුණික විපර්යාස මුල් කරගෙන හරි මේ හැම එකක්ම ලෝකයාට පෙනෙන දේ තමයි බාහිර කාරණාවක් පාදක වෙලා තමයි මේ ප්‍රශ්නය ජීවිතයේ ප්‍රශ්නය ජීවිතයේ අර්බුදය මෙන්න මේක මුල් කරගෙන බාහිරව ප්‍රශ්නේ එන කාරණාව වැළැක්වීම සඳහා විවිධ අය විවිධ ක්‍රම අනුගමනය කරනවා. එතකොට ජීවිතයේ විවිධ අත්දැකීම් මොනවා හරි තමන්ට දුකක් පීඩාවක් අසහනයක් රෝගයක් ලෙඩ රෝගයක් වගේ කාරණාවක් ජීවිතයේ අත්දැකීම්නේ. එතකොට මේ සමස්තයනේ ජීවිතයේ අත්දැකීම් ගත්තට පස්සේ ඕනම කෙනෙකුගේ ජීවිතේ මේ කියන කාරණාත් එක්ක පොරබදන ජීවිතයක් නේ තියෙන්නේ. එතකොට ඒ ඔස්සේ හැම කෙනෙක්ම සැනසෙල්ලක් සුවයක් ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකට විසඳුමක් හොයන්න නිතරම උත්සාහ කරනවා නේ. එතකොට ඒ හැම එකකදීම ඒකට උත්සාහ කරන්නේ බාහිර කාරණාවක් පදනම් කරගෙන. එක්කෝ දැන් මෙතනදී ගන්න ලෙඩ රෝගයක් කියන කාරණාවක් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කිපීම මුල් කරගෙන මොනවා හරි දේශගුණ විපර්යාස මුල් කරගෙන. එතකොට ලෝකයාට පෙනෙන කාරණා තමයි මේ සියල්ලම බාහිර කාරණා පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්න අර්බුද ඔක්කොම හට නගින්නේ පැන නගින්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ මුල් කරගෙන තමයි මේ ලෙඩ රෝග ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ දේශගුණික විපර්යාස මුල් කරගෙන තමයි. එතකොට බාහිරට යොමු වීමක් නේ තියෙන්නේ. එතකොට එහෙම බාහිරව ප්‍රශ්නය යොමු කරගෙන එතකොට අන්නේව වළක්වන්න තමයි උත්සාහ කරන්නේ නේ. බාහිරට තමයි සියල්ලම එතකොට යොමු වෙලා ඒ ඔස්සේ තමයි ඒ එන අර්බුද වලින් ප්‍රශ්න වලින් අසහනයෙන් පීඩාවෙන් දුකෙන් ශෝකයෙන් වැළපීමක් එනකොට බාහිරින් තමයි නිතරම එකට උත්සාහ කරන්නේ ඒව ඉක්මවන්න ඒව වැළක්වන්න විවිධ ක්‍රම අනුගමනය කරන්නේ. ගොඩාක් පෘථග්ජන සමාජය තුළ බාහිර කෙනෙක්ගෙන්ම බාහිර දෙයකින්ම ඒ දුක නැති වෙනවාටම කැමති. එතකොට අර ජීවිතයේ පිළිබඳ විමසීමක් කරන්නේ නැති ඊළඟට ලෝකයේ තුල පැවැත්මක් එක්කම තහවුරුලා ඉන්න කෙනෙක්ගේ ස්වභාවය මොකක්ද? මුනි පුංචි හරි දුකක් පීඩාවක් රෝගී බවක් අසහනයක් මොනවා හෝ ජීවිත අත්දැකීමක් ආවට පස්සේ මොකද වෙන්නේ? බාහිර දෙයකින් තමයි ඒක නැති කරගන්න උත්සාහ කරන්නේ. කොහොම හරි බාහිරටම යොමු වෙලා ඒ මොනවා හරි දැන් අපි කියමුකෝ සම්මන්ත විසඳගත නොහැකි බරපතල අසනීපයක් ඊට පස්සේ දුකක් පීඩාවක් ශෝකයක් ආවට පස්සේ ඒකට බාහිර උපකාරයකින් කොහොමද පිළිතුරක් හොයන්නේ නේ? එතකොට උත්සාහ කරන්නේ මොනවා හරි ඒකට තමන්ගේ ධනය එහෙම නැත්නම් ජීවිතේ ඒකට සුරක්ෂිතභාවය ඇති කරගන්න මේ විශාල වශයෙන් කටයුතු කර. නමුත් ඉතින් ඒ කොච්චර එහෙම කරත් දැන් මෙතනදී අර උපමාවක් ගත්තේ ඇමරිකාව වගේ ප්‍රදේශවල විශාල ලැබුගින්නක් හට අරගෙන සියල්ල විනාශ වෙනවානේ. එතකොට ඒ ඒ ඒ දේවල් දිහා දුකට ශෝකයට පීඩාවට අසහනයටපත් වෙලා ඒකත් එක්කම ඒවයි ඉක්මවෙන්න උත්සාහ කරන්නේ. නමුත් ඒ දිහා බලන්න පුළුවන් නම් තමන්ගේ ඇතුළත පැත්ත ඒ ඇති වෙලා තියෙන දුක පීඩා අසහනයට හේතුව ඒක උනේ කොහොමද? ඒ අර විමසන ගතියත් එක්ක අර ඒ දුක ඉක්මවීමේ පැත්තකට යොමු වෙනට වඩා මෙතනදී කියන්නේ පෘථග්ජන සමාජය තුළ බාහිර කෙනෙක්ගෙන්ම බාහිර දෙයකින්ම ඒ දුක නැති වෙනාටම තමයි කැමති. ඒ වගේම තවත් සමාජයේ ගත්තොත් බාහිරව යෙදෙන දුක අතික්‍රමණය කරලා ඉන්න කැමති. එතකොට බාහිර කෙනෙකුගෙන් බාහිර දෙයකින් දුක නැති කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි යම්කිසි විමසීමකුත් එක්ක ඒ බාහිර වේදෙන දුක අතික්‍රමණය කරලා ඉන්න කැමති. අද ගොඩක් වෙලාවට බෞද්ධ සමාජයේ නිවන් දකින්න කියලා හොයන්නෙත් මේ දුක නැතිව ඉන්න. මේ දුක නැතිව තමන්ගේ ජීවිතය තුළ දුක අතික්‍රමණය කරලා සදා සැනසෙල්ලක් කියන ආත්මීය භාවයකට ලබන්නයි අද බෞද්ධ සමාජය කැමති. මේ ලෝකේ ඉස්සරලාම සත්‍යයේ යථාර්ථයේ පෙන්වපු උත්තමයා නිවැරදිම ප්‍රශ්නය හඳුනාගත්ත උත්තමයා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ලෝකේ සැබෑම ප්‍රශ්නය මේ බාහිර වූ කරුණු නෙවෙයි. එතකොට බලන්න මේ දුක, පීඩාව, අසහනය කියන කාරණය බාහිරින්නේ හොයන්නේ. එතකොට බෞද්ධ සමාජයේ නිවන් දකින්න හොයන්නේ මේ දුක නැතිව ඉන්න. මේ දුක නැතිව තමන්ගේ ජීවිතය තුළ දුක අතික්‍රමණය කරලා සදා සැනසෙල්ලක් කියන ආත්මීය භාවයකට ලබන්නේ කැමති. එතකොට නිවන් දකින්න, නිවීම, නිවන් පුරය. එතකොට එහෙම ගත්තට පස්සේ එතකොට අර ඉක්මවීම කියන අර්ථාන්විත භාවයේ කියන සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් කියන කාරණේ නෙමෙයි, අර ආත්මීය භාවය තහවුරු වෙන වැඩපිළිවෙලකට තමයි උත්සාහ කරන්නේ. විවිධ කටයුතු සිද්ධ කරද්දී ඒ අර ආත්මීය ස්වභාවයේ ඉක්මවන වැඩපිළිවෙලක් වෙන්නට ඕන. නමුත් ආත්මීය භාවයේ කියන එක තහවුරු කරගෙන ඒ දුක අතික්‍රමණය කරන්න උත්සාහයක් තමයි තියෙන්නේ. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ලෝකේ සැබෑම ප්‍රශ්නය මේ බාහිර වූ කරුණු නෙවෙයි. බාහිර කාමයන් කියලා කියන්නේ අපට අපේ ජීවිතයේ ප්‍රියමනාප භාවයෙන් වින්දනයක් දෙන්න. ප්‍රියමනාප භාවයෙන් කියන්නේ අපි කැමති විදිහට, අපට ඕන විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යෙදෙන්න. අකමැති දේවල් නොයෙදෙන්න. මෙන්න මේ කාරණාව තමයි ලෝකයාට ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ලෝකේ සැබෑම ප්‍රශ්නය බාහිර කරුණු නෙවෙයි. බාහිර කාමයන් කියලා කියන්නේ අපට අපේ ජීවිතයේ ප්‍රියමනාප භාවයෙන් වින්දනයක් දෙන්න. එතකොට අපේ ජීවිතයේ ප්‍රියමනාප භාවයෙන් වින්දනයක් දෙන්න. ප්‍රියමනාප භාවයෙන් කියන්නේ අපි කැමති විදිහට, අපට ඕන විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යෙදෙන්න. අකමැති දේවල් නොයෙදෙන්න. එතකොට බාහිර කාමයන් කියලා කියන්නේ මොකද්ද? අපි කැමති දේවල් කැමති විදිහට වෙන්නට ඕන, අකමැති දේවල් නොවෙන්නට ඕන. එතකොට කැමති දේවල් අපි අපේ ජීවිතය ගත්තට පස්සේ ඇසින් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, ඊට පස්සේ නාසය, දිව, කය, මනස කියන මේ කාරණා එක්ක රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යෙදෙන්න තමයි කැමති. එතකොට දැන් ඒවට ප්‍රතිවිරුද්ධ දේවල් යෙදෙනකොට ඒවට අකමැති දේවල්. එතකොට ඒකත් එක්කනේ ඇලීම ගැටීම කියන කාරණේ තියෙන්නේ. එතකොට ලෝකයාට ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි ඕක කියන තැන මිස්මතු වෙනව නේද? අපට ප්‍රියමනාප හොඳයි කියන කාරණාව පවතින්නේ. අපිට අප්‍රියයි අමනාපයි කියන කාරණාව නොපවතින තියෙන කැමැත්ත. ඒක බලන්න මේ සියල්ලම එතකොට මේ විග්‍රහ කරන්නේ ජීවිතය කියලා කියන විදි කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස. ඒවත් එක්ක යෙදෙනකොට කැමති දේවල් යෙදෙනකොට ඒවත් එක්ක ඉන්න කැමති. අකමැති දේවල් යෙදෙනකොට ඒවත් එක්ක ඉන්න අකමැති. ඒ සියල්ලම මොකද ඒ ඒ කැමති අකමැති දේවල් කියන කාරණා යෙදෙන්නේ කොහොමද? තමන්ට අපිට කියන කාරණාව. ඒ කැමැත්ත පාදක කරගෙන මොකද වෙන්නේ? අපට උපදිනවා ප්‍රියමනාප කාරණාව තුළින් රාගය කියන කාරණාව. එතකොට ජීවිතයේ අපේ අද්දෙකී ගත්තට පස්සේ අපි ජීවත් වෙනවා කියලා කියන කාරණා ගත්තට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පහස මෙන්න මේවත් එක අපි කැමති දේවල් තමන් කැමති දේවල් පාදක කරගෙන උපදිනවා රාගය කියන කාරණාව. ඒ වගේම තමයි රූප ශබ්ද ගන්ධ රස පහස කියන කාරණා යෙදෙනකොට අයිවා ප්‍රියමනාප දේ අකමැති දේවල් ජීවිතයේ අද්දකීම් විදියට එනකොට ද්වේෂය කියන කාරණාව ඉස්මතු වෙනවා. එතකොට ප්‍රියමනාප කාරණාව මුල් කරගෙන අපට පුද්ගලයන් හෝ බාහිර දේවල් හෝ තමන්ගේ කය හෝ මේ ඕනෑම කාරණාවක්. එතකොට ප්‍රියමනාප කාරණාව මුල් කරගෙන අපට පුද්ගලයන් හෝ බාහිර දේවල් හෝ තමන්ගේ කය හෝ මේ ඕනෑම කාරණාවක් තමන්ගේ කයෙහි නිරෝගී භාවය බාහිර පුද්ගලයන්ගේ නිවැරදි භාවය බාහිර ලෝකයේ ලැබෙන දේවල් වල සුන්දර භාවය මෙන්න මේ ඕනෑම කාරණාවක් මුල් කරගෙන අපි ඒක තුළින් සතුටක් විඳින්න කැමති. එතකොට බලන්න මේ ජීවිතේ ගත කරද්දී මේ අද්දකීම් ලෝකයේත් එක බලනකොට ඔන්න මේ මොනවහරි ප්‍රේමනාප කාරණා ඒ ප්‍රේමනාප කාරණාත් එක්ක පුද්ගලයා බාහිර දේවල් තමන්ගේ කය මෙන්න මේ ඕනෑම කාරණාවක් තමන්ගේ කයෙහි නිරෝගී භාවය බාහිර පුද්ගලයන්ගේ නිවැරදි භාවය බාහිර ලෝකයේ ලැබෙන දේවල් වල සුන්දර භාවය මෙන්න මේ ඕනෑම කාරණාවක් මුල් කරගෙන අපි ඒක තුළින් සතුටක් විඳින්න කැමති. තුරුබාන ජීවිත අත්දැකීම් ගත්තට පස්සේ මොකද්ද තියෙන්නේ? ඔන්න අපේ ජීවිතයේ අත්දැකීම් ගත්තට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන කාරණා පදනම් කරගෙන ඔන්න ඒවත් එක්ක ඒවා මුල් කරගෙන පුද්ගලයෝ බාහිර දේවල් තමන්ගේ කය මෙන්න මේ කියන කාරණා එක්ක ඒවා සුන්දර විදියට ඒ ගෝචරත්වයන් ඉස්මතු වෙන්නට පුළුවන්. ඒකත් එක්ක සතුටක් විඳින්න කැමති නේ. අපි ජීවත් වෙනවා කියලා කියද්දි අපි කැමති අය එක්ක මගේ සම්මගේ අය මගේ ඥාතීන් මගේ හිතවත් මේ විදියට මගේ දරුවෝ මේ විදියටනේ අපි ජීවත් වෙන්නේ නේ. ඊළඟට බාහිර දේවල් තොට දේවල් එක මගේ වාහනේ මගේ ගේ මේ විදියට ඒ අපි අපේ ජීවත් වීම ඒ තුල තමයි පදනම් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මගේ කය මගේ මම නිරෝගීව ඉන්න ඕන ඒ වෙනුවෙන් තමයි මම මේ සියල්ලම කරන්නේ. මම මේ විදියට මේ පෝෂණය හොඳ ගුණවත් දේවල් මෙහෙම මෙහෙම කියලා ඒවමනේ ඒ මොකටද ඒ තමන්ගේ පැවැත්ම ලෝකයේ වශයෙන් ඒ වෙනුවෙන්ම තමයි ජීවිතේ විශාල කාලයක් කැප කරන්නේ නේ. ඒ ජීවිතේ සුවපත් භාවය ඇති කරගන්න. කය නිරෝගී භාවය ඇති කරගන්න. එතකොට ඒව ලැබෙනකොට ඒවත් එක්ක සතුටක් විඳින්න කැමති. ඒ වගේම තමයි අපට අපේ ජීවිතයේ අපේ කය මුල් කරගෙන හරි දුකක් ලැබෙනකොට බාහිර පුද්ගලයන් මුල් කරගෙන හරි දුකක් ලැබෙනකොට බාහිර වස්තුන් මුල් කරගෙන හරි දුකක් ලැබෙනකොට අපි ඒකට අකමැති නිසා ද්වේෂය එනවා. එතකොට බලන්න අපේ ජීවිතේ මොනවා හරි බලන්න අසනීපයක්, පීඩාවක්, අසහනයක්, වෙහෙසක් ওই වගේ එකක් ආවට පස්සේ මොකද කරන්නේ? ඒක ඉක්මවන්න ලොකු වෙහෙසක් ගන්න උත්සාහ කරනවනේ. එතකොට බලන්න මේ ජීවිතය කියන මේ සම්පූර්ණ අපේ මුළු ජීවිතේම නේද මේ? අර විශාල ගැඹුරු දහම් කාරණා මෙතෙන්ට එකතු කරගන්නේ නැතිව මේ ජීවිතය ගැන විමසීමක් කරද්දී ජීවිතයේ අත්දැකීම් ටික බැලුවොත් මේ ටික නේද මේ තියෙන්නේ නේ? එතකොට අපි ජීවත් වෙනවා කියලා අපි සතුටෙන් ජීවත් වෙන මෙන්න මේ ටික තමයි කරන්න උත්සාහ කරන්න. එතකොට මොනවා හරි අසනීපයක් ආවට පස්සේ බොහොම ඉක්මනට ප්‍රතිකාර කරගෙන එහෙම ඒ අපේ ජීවිතයේ සුවපත් සතුටින් ගත කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි බාහිර පුද්ගලයන් මොන අපි ජීවත් වෙනකොට අපේ අත්දැකීම් ගත්තට පස්සේ අපි සියලුම දෙනාට කැමතිද ජීවිතේ? අපිට අපේ ජීවිතේ එකට එකතු වෙලා ඉන්නකොට කැමති අය ඉන්නවා, අකමැති අය ඉන්නවනේ. එතකොට එහෙම අකමැති පුද්ගලයන් එහෙම බාහිර සාධක එකතු කරගෙන ඔන්න දුකක් ඒ වගේ කාරණා ඉස්මතු වෙනවා. ඒ වගේම තමයි බාහිර වස්තුන් මුල් කරගෙන. එතකොට ඒ විදිහට මොනවා හරි අපි කැමති දේ එක්ක ඒව ලබා ගන්න ලොකු අරගලයක් කරනවා. ඒ වගේම ජීවිත අත්දැකීම් ඔස්සේ බලද්දී අකමැති දේවල්, අකමැති පුද්ගලයෝ, අකමැති වස්තුන් ඉස්මතු වෙනකොට අනේවත් එක ගැටෙන ස්වභාවය වෙනවා. හැබැයි ඒ කියපු කාරණාව තුල කියවෙනවා නේද අපට, මට? එතකොට මටයි ඒ දේ සිදුවන්නේ. එතකොට මේ අපේ ජීවිත අත්දැකීම් ගත්තට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මෙන්න මේ කියන අත්දැකීම් ඔස්සේ කැමති දේවල් අපේ ජීවිතේ, කැමති පුද්ගලයෝ, කැමති සිද්ධි, කැමති දේවල් එක්කනේ ජීවත් වෙන්නේ. එතකොට ඒ වගේම තමයි ජීවිත අත්දැකීම් ගත්තට පස්සේ අකමැති පුද්ගලයෝ, අකමැති වස්තුන්, මොකක් හරි ඒ කාරණා ඉස්මතු වෙනකොට ඒකත් එක්ක අන්න ගැටීම කියන, ද්වේෂය කියන කාරණා ඉස්මතු වෙනවා. එතකොට ඒ සතුට වීම කියන කාරණාවත්, ගැටීම කියන කාරණාවත් ඒ කාරණාව තුළ මොකද වෙන්නේ? ඒ කාරණා සියල්ම මට, මම ඉස්මතුවක් තුළ නේද ඒක වෙන්නේ? මගේ ජීවිතයේ අත්දැකීම් ඒ අත්දැකීම් ලබනකොට මටමයි සිද්ධ වෙන්නේ. මට ප්‍රියමනාප, මට හරි වැරදි, මම හොඳයි නරකයි කියලා. ඒක බලන්න ඒ සියලු මැනීම සිද්ධ කරන්නේ මම කියන කාරණේ පදනම් කරගෙන මමමනේ. මටමයි ඒ කාරණේ ඒ හරි වැරද්ද නිශ්චය කරන්නේ. ඒක බලන්න මේ ජීවිතේ ගෝචරත්වයන් ගත්තට පස්සේ මේ ප්‍රිය අප්‍රිය කියන කාරණා ගත්තට පස්සේ අපි ජීවත් වෙනවා කියන කාරණාව ගත්තට පස්සේ මම කියන මමම ඒ සාපේක්ෂත්වයේ පදනම් කරගෙනමනේ ඒ මැනීමත් එක්කමනේ ඒ ඉස්මතුව සිද්ධ වෙන්නේනේ. මම හොඳයි නරකයි කියලා ඒකට අපි මට ප්‍රියමනාප හරි වැරදි හොඳයි නරකයි කියන්න අපට ලෝකේ මමම සාපේක්ෂත්වයේ මුල් කරගෙන මනින දේවල් තියෙනවා. ඒ මමම සාපේක්ෂත්වයේ මුල් කරගෙන මනින දේවල් තියෙද්දි තමයි අපට ඒක මුල් කරගෙන ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට හොඳ නරක, ප්‍රිය අප්‍රිය, මනාප අමනාප කියන මෙන්න මේ කියන සියල්ලම ගත්තට පස්සේ මොකද වෙන්නේ? මමත්වය පදනම් කරගෙන මම කියන කාරණාව මුල් කරගෙනයි ඒ සියලු පාදකත්වයන් සිද්ධ වෙන්නේ. එතකොට මේ මූලික කාරණයක් විදියට ඉස්මතු කරන්නට යෙදුනේ අර මේ ප්‍රිය අප්‍රිය කාරණා ජීවිතයේ සියලු අත්දැකීම් පාදක කරගෙන මමම කියන පදනමේ ඉඳගෙන මට මට ලැබෙන අත්දැකීමක් විදිහටනේ මේ අත්දැකීම් ටික ඉස්මතු කරේනේ. එතකොට අපි ජීවත් වෙනවා කියන කාරණාව පිළිබඳව යම්කිසි විමසීමක් අපිට දැන් බාහිරින් කරුණු කාරණා ඇහෙනකොට ජීවිතය ගැන විමසන්න උත්සාහයක් ඇති කරගන්නකොට මේ කියන කාරණා පිළිබඳ යම්කිසි පිළිබිඹුවක් ඉස්මතුවක් වෙනවනේ. එතකොට මේ ජීවිත අත්දැකීම් විමසද්දී ඒක වැරද්ද පිළිබඳව අපිට ඉස්මතු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ මූලික කාරණේ පිළිබඳව කරුණු ටිකක් ඉස්මතු කරේ මේ පැහැදිලි කිරීමත් එක්ක. ඉතින් මේ කතා කරපු කරුණුත් එක්ක මොනවා හරි මේ අදහසක් හරි එහෙම නැත්නම් තව මොනවා හරි මේක පැහැදිලි කරන්න අවශ්‍ය කාරණයක් තියෙනවා අපි පොඩ්ඩක් කතා කරමු. එහෙම නැත්නම් අපිට තව මේ ලිපිය කියවගෙන නේ අපි කවුරුත් ඉගෙන ගන්න මේ මොකක්ද කියන කාරණේ ඉස්මතු කරගෙන කියන කාරණේ විමසගෙන යන්න පුළුවන්. ඒක නිසා මොනවා හරි මේ අදහසක් හරි මොනවා හරි කාරණයක් තියෙනවා නම් කතා කරන්න අවස්ථාවක්. අපි එහෙමනම් ලිපිය කතා කරගෙන යමු. දැන් එතකොට මේ විදියට මේ මමත්වයම පාදක කරගෙන ප්‍රියාප්‍රිය කියන කාරණාව නිස්මතු කරේනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන කාරණා එක්ක ඒ කැමැති අකමැති කාරණා ඉස්මතුව ගැනනේ කතා කරේ. එතකොට ඒ කාරණය ඉස්මතු කරන්න උදානපාලියේ ලස්සන කාරණාවක් තියෙනවා. සංගාමජී කියලා රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ පැවිදි වෙන්න කලින් ගිහි ජීවිතයේ විවාහ වෙච්ච කෙනෙක්. එතකොට විවාහ වෙච්ච තමන්ගේ කලින් අඹුව දරුවන් අරගෙන ඒ සංගාමජී ස්වාමීන් වහන්සේ විවාහ වෙලා ඉද්දී ලැබෙන්න හිටපු දරුවා. අර ස්වාමීන් වහන්සේ ගහක් මුල භාවනා කර කර ඉද්දි එතෙන්ට අර දරුවා අරගෙන එනවා. මෙන්න ඔබේ දරුවා පෝෂණය කරන්න කියනවා. නිශ්ශබ්දයි. දරුවා බිමට දාලා යනවා. ඒත් නිශ්ශබ්දයි. ඇරිලවත් බලන්නේ. දැන් බලන්න මේ කාරණාව දැක්කට පස්සේ මේ ලෝකයේ පැවැත්ම එක්ක බලනකොට අසාධාරණ සිද්ධියක් නෙවෙයිද? දැන් බලන්න මේ සංගාමජී ඒ රහතන් වහන්සේ නමක්නේ. එතකොට උන්වහන්සේ ගහක් මුල භාවනා කරමින් වැඩ ඉන්නකොට කලින් විවාහ වෙලා ඒ ගෘහ ජීවිතේ විවාහ ප්‍රාප්ත වෙලා හිටපු ඒ ස්වාමිදියණිය තමන්ගේ දරුවා අරගෙන ඇවිල්ලා මින් ඔබේ දරුවා පෝෂණය කරා. නිශ්ශබ්දයි. ඊට පස්සේ දරුවා බිමට දාලා යනවා. ඒත් නිශ්ශබ්දයි. හැරිලවත් බලන්නේ. එතකොට බලන්නේ මේ සිද්ධිය ගත්තට පස්සේ බාහිරින් එහෙම නැත්නම් ලෝකයේ පැත්තෙන් කවුරු හරි බලාගෙන ඉද්දී ඇත්තට මේක අසාධාරණයි නේද? සාධාරණ අසාධාරණ කියන කාරණා බලනකොට දැන් තෙනහස, ආදරය, කරුණාව කියන කාරණා පදනම් කරගෙන බලනකොට ඒක ලෝකයේ පැත්තේ ඒක එහෙම කරන එක වැරදීනේ. ඒ වගේ අවස්ථාවක් අපි බැලුවොත් එහෙම ඒක අසාධාරණයිනේ. ඒක සාධාරණ නැහැනේ. නමුත් බලන්න ජීවිත අත්දැකීම් පිළිබඳව මනාව වටහාගෙන නුවණක භාවිතයක ජීවිතය ගත වෙද්දී ලෝකය කියන කාරණාව තුළ ලෝකයත් එක්ක එකට යන එකක් ඉස්මතු වෙන විදියක් නැහැනේ. උන්වහන්සේ එතන ජීවිතය පිළිබඳ දැන් ජීවිතයේ අත්දැකීම් ටික කිව්වනේ නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඔය කියන අත්දැකීම් ටිකත් එක්කනේ ජීවත් වෙනවා කියන්නේ. එතකොට ඒක විමසීමක් එක්ක නුවණැති ස්වභාවයක් එක්ක ජීවිතේ ගත වෙනවා නම් අර බාහිර කියන කාරණාවක් පැනවෙන්නේ නැති ජීවිත පැවැත්මක් තියෙනවනම් එතකොට ඒක බාහිරින් බලාගෙන ඉන්න කෙනෙකුට ඒක සාධාරණ සාධාරණ කතාවක් කියන්න පුළුවන්නේ. හැබැයි උන්වහන්සේගේ පැත්තේ ධර්මයේ පැත්තේ වැටහීම පැත්තෙන් ගත්තට පස්සේ උන්වහන්සේට එහෙම කතාවක් දෙන්න විදිහක් නැහැ. ඒ හැම වෙලාවකදීම නිශ්ශබ්දයිනේ. තොර බලන්න අධ්‍යාත්මිකයේ සැනසෙල්ලේ ඒ ජීවිත පැවැත්ම ගත්තට පස්සේ කොහොම ජීවිත පැවැත්මක්ද? ඔබේ දරුව පෝෂණය කරන්න නිශ්ශබ්දයි. දරුව බිමට දාලා යනවා ඒත් නිශ්ශබ්දයි. හැරිලවත් බලන්නේ. දැන් බලන්න මේ කාරණාව දැක්කට පස්සේ මේ ලෝකේ පැවැත්ම එක්ක බලනකොට අසාධාරණ සිද්ධියක් නෙවෙයිද? ලෝකයේ පැවැත්ම එක්ක බලනකොට මේක අසාධාරණ සිද්ධියක්. මේක වැරදි සිද්ධියක්. එතකොට මෙන්න මේ අසාධාරණය කියන කාරණාව දැන් ඒ ළමේ අඬනවා, වැළපෙනවා, සත්තු කනවා වෙන්න පුළුවන්නේ, විවිධාකාර දේවල් වෙන්න පුළුවන්නේ. දැන් මේක මේ ලෝකයට අසාධාරණ දෙයක්. හැබැයි සාධාරණ අසාධාරණ කියන මේ දෙකටම ඉන්න ඉඩක් තියෙන්නේ මමත්වය කියන කාරණාව මුල් කරගෙන මනින මිම්මේ. සාධාරණය අසාධාරණයේ තියෙන්නේ වෙහෙසක් විතරයි. ඒතකොට බලන්න මේ සියල්ලම එතකොට ලෝකයේ පැත්තෙන් තමයි සාධාරණ අසාධාරණ කියන මිම්මක් ගැන කතා කරන්න වෙන්නේ නේ. එතකොට දැන් අර දරුව ගෙනල්ලා අර විදිහට දැම්මට පස්සේ එයාට විවිධ පීඩාවට පත් වෙන්න පුළුවන්නේ. නමුත් එතන ඒ ප්‍රතිපදාවක් භාවිතයේ යෙදිලා ඉන්න උත්තමයෙකුට එවැනි යෙදීමක් යෙදෙන්නේ නැහැ නේ. එතකොට අර ඒ වැටහීම භාවිතාවක ඉන්න උත්තමයෙකුගේ ස්වභාවය ගත්තට පස්සේ ජීවිතය ගැන සත්‍ය වූ අවබෝධයකට පත්වෙච්ච උත්තමයෙකුගේ ජීවිත පැවැත්ම ගත්තට පස්සේ එතන ඒ මමත්වය කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ. හැබැයි අර ඒ අර කාරණා බාහිරක් ඊළඟට කෙනෙක් දෙයක් ওই විදියට මැනෙන්නෙම මොකද අර මමත්වය කියන කාරණාව මුල් කරගෙන. සාධාරණ අසාධාරණී කියන්නේ වෙහෙසක් විතරයි. තුරබාන එළියෙන් ඉන්න කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෙනේ. ලොකු පීඩාවක්. ඒකේ හරි වැරද්ද හොයනවා, ඒකේ අඩුපාඩු හොයනවා, දිගින් දිගට ඒ ගැන කතා කරලා ඒකත් එක්ක ලොකු වෙහෙසකට පත් වෙන්න පුළුවන් නේ. ඒ අර මොකද ඒ මමත්වයේ දැඩිභාවයක් එක්ක. ඔන්න ඕක විශාකාට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පැහැදිලි කරනවා. සාධාරණය අසාධාරණයේ තියෙන්නේ වෙහෙසක් විතරයි. එතකොට අර රහතන් වහන්සේ හැරිලවත් නොබැලුවට පස්සේ අර කාන්තාව දරුවා අරගෙන ආපහු යනවා. දැන් සාමාන්‍ය සමාජය තුළදී අපට මේ හැම ප්‍රශ්නයක්ම අරුබුදයක්ම එන්නේ මට, මම, මගේ කියන කාරණාව මුල් කරගෙන ලෝකය තුළින් ගොඩනැගෙන සාධාරණයේ අසාධාරණයේ හරි වැරදි හොඳ නරක කියන මෙන්න මේ කාරණා මුල් කරගෙන තමයි ප්‍රශ්න අර්බුද එන්නේ. එතකොට බලන්න දැන් මේ සිද්ධිය ගත්තට පස්සේ ලෝකයේ පැත්තෙන් ලොකු අසාධාරණයක් නෙනේ, නොගැලපෙන ක්‍රියාවක් නෙනේ. ඊළඟට විශාකා සූත්‍රයේදී උදානපාලි විශාකාවට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන මේක වෙහෙසක් කියලා. එතකොට අර මේ හැම ප්‍රශ්නයක් අර්බුදයක්ම එන්නේ අර මොකක් නිසාද? මට, මම, මගේ කියන කාරණාව මුල් කරගෙන තමයි අර ඒ හැම එකක් ගැනම කැමැති අකමැති, හරි වැරදි, සාධාරණ අසාධාරණ මේ සියල්ලම එන්නේ මම මට මගේ කියන කාරණාව මුල් කරගෙන. එතකොට අපි මූල බීජයට ගිහින් බලුවොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මූල බීජය මට ලැබෙන එකේ ප්‍රශ්නය. එතකොට මේ විදියට මේ අත්දැකීම් ඔස්සේ මේ වෙහෙස, පීඩාව, අසහනය එන්නේ මොකක් නිසාද? ඔන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එකේ මුලට ගිහිල්ලා මූලය, ඒකට හේතුව මොකක්ද කියලා හොයාගෙන යද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මූල බීජය මට ලැබෙන එකේ ප්‍රශ්නය. මට සිදුවන දේහි ප්‍රශ්නය, මම යෙදීමේ ප්‍රශ්නය. අන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ලෝකයාට ජරා මරණ වලින් පීඩිත වෙලා ඉන්න සත්වයාට ප්‍රශ්නය තියෙන්නේ මොකක්ද? උතල බලන්න මේ විග්‍රහය තුල, මේ කුළුගැන්වීම තුල, මේ අපේ ජීවිතය නේද මේ විග්‍රහ කළේ. ඕනම කෙනෙකුගේ, ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, මොන විදියකට ජීවිත ගත කරත් මෙන්න මේ කියන අද්දකීම් ලෝකයේ ඔස්සේ වෙහෙසක් එක්ක ජීවත් වෙනවා නේද හැම කෙනා. එතකොට බලන්න ඒකට මූල බීජය, ඒකට හේතුව, ඒකට පදනම මේ සියල්ලම ජීවිතේ සියලු අද්දකී. ජීවිතේ සියලුම පාදකත්වයන් ගත්තට පස්සේ ඉතින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මෙන්න මේවත් එක්කනේ අපේ කැමති දේවල්, අකමැති දේවල් ඕවත් එක්ක අපේ ජීවිතය ගත වෙන්නේ. එතකොට ඒකත් එක්ක කොච්චර අසහනයට, පීඩාවට, දුකට, වේදනාවට පත් වෙලා ජීවිත ගත වෙනවද? එතකොට මෙන්න මේකේ මූලය, මෙන්න මේකට පදනම ගත්තට පස්සේ මූල බීජය මට ලැබෙන එකේ ප්‍රශ්නය, මට සිදුවන දේහි ප්‍රශ්නය, මම යෙදීමේ ප්‍රශ්නය. අන්න බුදුරජාණන් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ලෝකයාට ජරා මරණ වලින් පීඩිත වෙලා ඉන්න සත්වයාට ප්‍රශ්නය තියෙන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන ප්‍රශ්නය දැක්කා නම්, මම කියන යෙදීමේ ප්‍රශ්නය දැක්කා නම්, මට මගේ බව ලැබීමේ ප්‍රශ්නය දැක්කනම්, ඒ ප්‍රශ්නය මත පාදක වෙලා තමයි හරි වැරදි, හොඳ නරක, යහපත අයහපත මේ සෑම දෙයක්ම ලෝකයේ ගොඩනැගෙන. තුර බලන්න සක්කාය දිට්ඨිය කියන පාදකත්වය මත මම මට මගේ බව ලැබීමේ ප්‍රශ්නය දැක්කනම්, ඒ ප්‍රශ්නය මත පාදක වෙලා තමයි මම හරි වැරදි, හොඳ නරක, යහපත අයහපත මේ සෑම දෙයක්ම ලෝකයේ ගොඩනැගේ. මට මගේ කියන කාරණාව පදනම් වෙලා මේ ලෝකයාට වටහා ගන්න බැරි කාරණාව තමයි, මට වටහා ගන්න බැරි කාරණාව තමයි මම මට මගේ ප්‍රශ්නයක් තියෙන බව. ඒතර බලන ජීවිතයේ සියලුම අත්දැකීම් ගත්තට පස්සේ විසඳුම් හොයන්න එතකොට බාහිර උපකා, බාහිරට යොමු වෙලා බාහිරින් නේද මේ හැම දෙයක්ම වෙනස් කරන්න සැනසෙල්ල හොයන්න උත්සාහ කරන්න. හැබැයි ඇතුළතට යොමු වෙලා මේතන තියෙන ප්‍රශ්නය, මේ මට, මම, මගේ මේ කියන ප්‍රශ්නය කියන කාරණය නොපෙනෙන නිසා, අර ඒවත් එක්ක මේ කාරණා ඉතින් බලන්නනේ, මේ ඉස්මතු කරලා කල්යාණ මිත්‍රයෙකුගේ උපකාරයෙන් මේවා මේ ඉස්මතු කරලා තියෙනකොට මේවා කතා කරද්දී මේ විදිහට ප්‍රතිපදාවක් පිළිබඳව මෙහෙම මේ ගැටලුව මොකක්ද කියලා හෝ ඉස්මතු කරලා පෙන්නල දෙන නිසා නේද මෙහෙම හිතන්න පෙළඹෙන්නේ. මේකට මේ හේතුව මොකක්ද කියලා අර විශාල පරිශ්‍රමයක් යොදලා හොයාගෙන ලෝකෙට ඉදිරිපත් කරපු කාරණාවක් කනකට ඇහෙනවා කියන කාරණේ කොච්චර දුර්ලභයිදනේ. විවිධ ප්‍රතිපදාවන් බාහිරට යොමු වෙලා හොයන ලෝකයක තමන්ගේ පැත්තට යොමු වෙලා ප්‍රශ්නය මොකක්ද කියලා හරියට හඳුනගෙන ඒ සඳහා එතරවීමේ ප්‍රතිපදා මොකක්ද කියලා ඒ ඉස්මතු කරපු ආකාරයටම කනකට ඇහෙනවා කියලා කියන්නේ ඒක අතිශය දුර්ලභ කාරණයක්නේ. එතකොට මේ ලෝකයාට හිතන කාරණාව තමයි සාධාරණයට අනුව සිදුවන්නේ නැත්නම්, හරි දෙයට අනුව සිදුවන්නේ නැත්නම්, හොඳ දෙයට අනුව සිදුවන්නේ නැත්නම් මේක ප්‍රශ්නයක්. ලෝකයා දඟලනවා මොකක්ද? සාධාරණය කරන්න, හරි දේ කරන්න, හොඳ දේ කරන්න. ඔන්න ඕකට දඟලනවා. ඒ දඟලන දැඟලිල්ලේදී රාගයෙන් වැඩෙනවා, ද්වේෂයෙන් වැඩෙනවා, මෝහයෙන් වැඩෙනවා, පීඩාව, අසහනය, දුක, දොම්නස, මේ හැම එකක්ම වැඩෙනවා. ඔන්න ඔය කාරණාව මුල් කරගෙන මෙන්න මේ කාරණාව යම් කිසි කෙනෙක් වටහා ගත්ත නම් අන්න ඒ වටහා ගත්ත කෙනා හොයන්න යන්නේ මොකක්ද? උතුර බලන්න, ජීවිතේ තනසිල්ලක් හොයන කෙනෙකුට අසහනය, පීඩාව, දුක, ශෝකය ආදී වශයෙන් මේ ජීවිතේ විවිධ වූ අත්දැකීම් ඔස්සේ ඒවත් එක්ක මොකද කරන්නේ? පුදුම තරම් ජීවිතේ වෙහෙසක් නේද අත්විඳින්නේ හැම කෙනා. එතකොට එහෙම ඒ හැම කෙනාටම ජීවිතේ ඒ විදිහ අත්දැකීම් යෙදෙනකොට මේ විදිහට දුක වේදනාව, පීඩාව, අසහනය එන්නේ මොකක් නිසාද කියලා ඇතුළතට විමසීමක් කළොත් එහෙම අන්න මට පාදක වෙච්ච මගේ ලෝකයක් වෙච්ච මෙන්න මේ කාරණාවේ සත්‍ය මොකක්ද කියලා ඒ ලෝකේ ලැබෙන යෙදීම් එක්ක මම මත පාදක වෙලා මට මගේ වෙන ලෝකේ යෙදීම් තුළ ඇත්ත හොයන්න පටන් ගන්නවා. තොර බලන්න, ජීවිතයේ යෙදෙන අත්දැකීම් විමසීමක් කරද්දී ඒ සියල්ලම මෙන්න මේ කියන මම, මට, මගේ කියන ඒ ගෝචරත්වයන් එක්ක යොමු වෙලා ඒ මත පාදක වෙලා කියන ඒ අත්දැකීම් ලෝකයේ ඇත්ත හොයන්න පටන් ගන්නවානේ. එතකොට මේ විදියට ඇත්තක් හොයන්න නම් මේ හොයන විදිහ ගැන, ඒ ක්‍රමය, ඒ හොයන ක්‍රමවේදය ගැන ඉස්මතුවක් මේ වෙන්නේ නේ. තුරුබාන්න මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ හැටියට අර්ථාන්විත වීම කියන තැන කොච්චර අර්ථාන්විතද නේ, බාහිරින් මේ පෙන්නල දෙන කාරණේ. එතකොට නිතරම බාහිරින් උපකාරයක් විදියට හොයන්න උත්සාහ කරනවට වඩා මේ කියලා දෙන කාරණේ මොකක්ද කියලා විමසන්න උත්සාහ කරද්දී සත්‍ය වූ කල්යාණ මිත්‍රත්වයක් අර්ථාන්විත වෙනකොට මෙන්න මේ මට මගේ වෙන ලෝකයේදීම් තුල ඇත්ත හොයන්න පටන් ගන්නවා. ඒ සත්‍ය හොයන්න පටන් ගන්නකොට එයාට තේරෙන්නේ මේ ලෝකයේ කිසිදු ප්‍රශ්නයක් කියලා නෙමෙයි. මොකද ලෝකය කියන කාරණාවක්, බාහිර කියන කාරණාවක් ප්‍රශ්නයක් බවට ඉස්මතු වෙන්නේ මම කියන කාරණාවේ, මම කියන කාරණාවේ තත්භාවයත් එක්ක. එතකොට ලෝකය කියන කාරණාව, බාහිර කියන කාරණාව ප්‍රශ්නයක් බවට ඉස්මතු වෙන්නේ මම කියන කාරණාවේ තත්භාවයත් එක්ක. මම කියන කාරණාවේ සත්‍යභාවයක් එක්ක. එතකොට අර මම කියන කාරණාවේ ඒ දැඩි භාවය, තත්භාවය කියන කාරණාව එක්ක තමයි ඒ මම කියන කාරණාවේ සත්‍යභාවයක් දකින්නේ. නැත්නම් අන්න එයාට ලෝකය භවෙහි ප්‍රශ්නයක් නැහැ. බාහිර භවෙහි ප්‍රශ්නයක් නැහැ. එයාට ප්‍රශ්නේ දෙනවා මොකක් කියලාද? පවතිනා වූ ක්ලේශයක් කියලා. පවතින ක්ලේශය ලෝකය තුලදී මම කියලා ගැනීම නිසායි පවතින්නේ කියලා වැටහීමක් එනවා. මෙන්න මෙතන තාම වැදගත් කාරණයක් ඉස්මතු කරනවා. එතකොට අන්න දැන් සත්‍ය හොයනවා. ජීවිතේ අත්දැකීම් පාදක කරගෙන ඒ යෙදීම් තුළ ඇත්ත හොයන්න පටන් ගන්නවා. මොකද්ද ජීවිතේ කැමති අකමැති දේවල් අත්විඳින්න සිද්ධ වෙනවානේ. දුක ශෝකය පීඩාව අසහනයට පත්වන්න සිද්ධ වෙනවා. කැමති අකමැති දේවල් එක්ක ජීවත් වෙනවා. ඒතර මේවානේ අත්දැකීම්නේ. එතකොට මෙන්න මේවා හොයාගෙන යනකොට එයාට තේරෙනවා මේ ප්‍රශ්නය මේ ලෝකයේ කිසිදු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ලෝකයේ කියන කාරණාවක්, බාහිර කියන කාරණාවක් ප්‍රශ්නයක් බවට ඉස්මතු වෙන්නේ මම කියන කාරණාවේ තත්භාවයක් එක්ක. එතකොට ලෝකයේ කියන කාරණාවේ මම කියන කාරණාවේ තත්භාවයක් එක්ක තමයි ඒ සත්‍යභාවයක් එක්ක ඒක දකින්නේ නැත්නම් අන්න යාට ලෝකයේ භවෙහි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් ඒ යම්කිසි අත්දැකීමක් ආවට පස්සේ ඒක දැඩිව ගන්න නිසා ඒකත් එක්කම යන්නේ. එතකොට යාට ඉස්මතු වෙනව මොකක්ද? මේ ක්ලේශයක්. පවතින ක්ලේශය ලෝකය තුල මම කියලා ගැනීම නිසායි පවතින්නේ කියලා වැටහීමක් එනවා. එතකොට ඒ කොහොමද මම කියලා ගැනීම නිසායි පවතින්නේ කියලායි වැටහීමක් එන්නේ. අර දැඩිව යන ගතිය එතකොට ඇති වෙන්නේ නැහැ. දැන් මම කියන කාරණාවේ තත්භාවයක් සත්‍යභාවයක් දකින්නේ නැත්නම් අන්නේ එයාට ලෝකය භවෙහි ප්‍රශ්නයක් නැහැ. බාහිර භවෙහි ප්‍රශ්නයක් නැහැ. එතකොට ක්ලේශයක් පවතින ක්ලේශය ලෝකයේ තුලදී මම කියලා ගැනීම නිසායි පවතින්නේ කියලා වැටහීමක් එනවා. එතකොට ඒ ක්ලේශයක් කියන කාරණයක් ඉස්මතු වෙලා තියෙන්නේ මම කියලා ගැනීම නිසායි කියලා වැටහීමක් එනවා. අන්න එතකොට අර ලෝකය කියන කාරණාවක්, බාහිර කියන කාරණාවක් එතකොට එතෙන්දි ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට බාහිර ප්‍රශ්නයක් බව කිසිසේත්ම ඔහුගේ ජීවිතයට එන්නේ නැහැ. එතකොට අර තමන් බව තමන්ටම ඒ අත්දැකීම. එතකොට බාහිර ප්‍රශ්න මෙන්න මෙතන පොඩ්ඩක් හොඳට අවධානය යොමු කරන්න. පවතින ක්ලේශය ලෝකය තුලදී මම කියලා ගැනීම නිසයි පවතින්නේ කියලා වැටහීමක් එනවා. එතකොට අර පවතින ක්ලේශය ලෝකයේ තුල මම කියලා ගැනීම නිසයි පවතින කියලා වැටහීමක් එනකොට අන්න මම බව බාහිර ප්‍රශ්නයක් බව කිසිසේත් මොහුගේ ජීවිතයට එන්නේ නැහැ. බාහිර ප්‍රශ්න කියනකොට මම ක්‍රම තුනකින් කීවා. බාහිර ප්‍රශ්න කියනකොට මම ක්‍රම තුනකින් කීවා. තමන්ගේ කය, බාහිර පුද්ගලයන්, බාහිර වස්තුන්. එතකොට දැන් යම්කිසි කාරණයක් අත්දැකීමක් පාදක කරගෙන විමසීමක් කරනවානේ. ඒ විමසීමක් කරද්දි කොහොමද ඉස්මතු වෙන්නේ පවතින ක්ලේශය ලෝකය තුලදී මම කියලා ගැනීම නිසා පවතින කියලා ඉස්මතුවක් එන්නේ. එතකොට බාහිර ප්‍රශ්න කියනකොට මොකද වෙන්නේ? තමන්ගේ කය, බාහිර පුද්ගලයන්, බාහිර වස්තුන්. මෙන්න මේ විදිහට ඒ ක්‍රම තුනකින් ඉස්මතු කරේ බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ විදිහට කය රූපය දෙකක් බව වෙන් කරලම පෙන්නනවා. එතකොට මේ කය කියන කාරණාව මුල් කරගෙන ප්‍රශ්නිය ඇති වෙනවා. එතකොට මොනවා හරි කාරණාවක් මුල් කරගෙන ඒ කාරණාව එක්ක ඒකාන්ත ප්‍රශ්නයක් කියන තැන තියෙන්නේ මම රැකගැනීමේ අරගලයක්. එතකොට තමන්ගේ කය, බාහිර පුද්ගලයන්, බාහිර වස්තුන්. මෙන්න මේ විදියට කය කියන කාරණයක් ගත්තත් ඊළඟට රූපය කියලා ඉස්මතුවක් වුණත් දැන් අර සක්කාය කියන තැන ඉස්මතු කරද්දී සංකල්පමීය බව ඉක්ම වූ යෙදීම කියන කාරණය ඉස්මතු කරන්නේ අත්වාද ලෝකවාද කියන කාරණාවලට යන්නේ නැතිව සංකල්පමීය බව ඉක්ම වූ යෙදීම කියන කාරණය තමයි ඉස්මතු කරන්නේ. එතකොට අන්න ඒ කාරණාවත් එක්ක මොනවා හරි කාරණාවක් මුල් කරගෙන ඒ කාරණාව එක ඒකාන්ත ප්‍රශ්නයක් කියන තැන තියෙන්නේ මම රැකගැනීමේ අරගලයක්. මම කියන කාරණාව වැරදි. ඒ ප්‍රශ්නයක් කියලා දැකපු තැනදී අන්න එයාට ක්ලේශයයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක බලන්න දැන් ජීවිත යම්කිසි වැටහීම් සහගත බවක් එක්ක ජීවිත පැවැත්මක ඉන්නකොට එයාට අර සංකල්පමී බව ඉක්මවලනේ නේ. තමන්ගේ කය, බාහිර පුද්ගලයන්, බාහිර වස්තුන් මේ විදිහට කිස්මතුවක් වෙන්නේ ඉඩක් නැහැනේ නේ. සංකල්පමීය බව ඉක්මවීමක් නේ. එතකොට මොනවා හරි යම්කිසි ජීවිත අත්දැකීමක් එනකොට මම කියන කාරණාව වැරදි. ඒ ප්‍රශ්නයක් කියලා දැකපු තැනදී අන්න එයාට ක්ලේශයයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට යම්කිසි වැටහීම් සහගත බවක් එක්ක ජීවිත අත්දැකීම එනකොට මොකද වෙන්නේ? එයාට ක්ලේශයයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙනෙක්, දෙයක්, පුද්ගලයේ තමන්ගේ කය, බාහිර පුද්ගලයන්, බාහිර වස්තුන් කියලා යෙදීමක් නෙවෙයි. අර ඒ කාරණේ වැරදි කියලා දැකලානේ. අන්න එතකොට හැබැයි ලෝකේ ජීවත් වෙනවනේ එහෙම කෙනෙන්නේ. එහෙම ජීවත් වෙද්දි ජීවිතයේ අත්දැකීම් ඔස්සේ අර කියන තමන්ගේ කය, බාහිර පුද්ගලයන්, බාහිර වස්තුන් කියන පැත්තට යන්නේ නැහෙනේ. හැබැයි මම කියන කාරණා වැරදි කියලා එයා ප්‍රශ්නේ දැකලා. හැබැයි ක්ලේශයන් ඉස්මතු වෙනකොට මේ අත්දැකීම් පාදක කරගෙන ජීවත් වෙනකොට මොකද වෙන්නේ? අන්න යාට තියෙන්නේ ක්ලේශයයි ප්‍රශ්නේ. අන්න එතෙන්දි සැබෑවටම නුවණින් යුක්තව ක්ලේශය හඳුනගන්නවා. එතෙක් ක්ලේශය නෙවෙයි හඳුනගන්නේ. මොකක් කියලාද? බාහිර දේහි ප්‍රශ්නයක්. ඒතර අන්න බලන්න වැටහීම් සහගත බවකට නේද එහෙම හිතන්න පුළුවන්නේ. සංකල්පමීය බව ඉක්මවීමක් යෙදෙනකොට තමයි ක්ලේශයක් කියලා ඉස්මතුවක් තියෙන්නේ නේ. බාහිර දේහි ප්‍රශ්නයක්. බාහිර දේහි ප්‍රශ්නයක් නිසා ඒ ප්‍රශ්නය අතික්‍රමණය කරන්න හොයන්නෙම බාහිර වෙනස්කමක් තුලින්. අන්න ඒතර බලන්න වැටහීම කියන කාරණාවක් ඉස්මතු වෙලා තියෙනකොට ඒ වැටහීමෙන් යුක්තවනේ අධ්‍යක්ීම් විමසන්නේ. එහෙම නැති කෙනෙකුට වැටහීම කියන කාරණාවක් ඉස්මතු වෙලා නැත්නම් මොකද වෙන්නේ? එයා ඒ බාහිර දේහි ප්‍රශ්නයක් නිසා ඒ ප්‍රශ්නේ අතික්‍රමණය කරන්න හොයන්නේ බාහිරින්ම තමයිනේ. ඒතර බලන්න කොච්චර විමසීමක් වැටහීමක් මේ තුල ඉස්මතු වෙන්නට ඕනද කියලා. නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා දුක ලැබෙනකොට මේ ලෝකයා දුකක්. ඒ දුක අතික්‍රමණය කරන දුක ඉක්මවන ප්‍රතිපදාව හොයන්නේ බාහිරින්. අන්න දුකක් ඇති වෙනකොට බාහිරින් තමයි ඉක්මවන ප්‍රතිපදාවල් හොයන්නේ. එතකොට බාහිරින් තමයි මේ යෙදෙන දුකට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ නිසා බාහිරින් උත්තරයක් හොයනවා. නමුත් කොච්චර බාහිරින් උත්තරයක් හෙව්වත් එක්ක හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. නැත්නම් බාහිරින් උත්තරයක් හොයනවා කියනවා. හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා කියන එකෙනුත් උත්තරයක් එන්නේ නැහැ. දුකක්, ශෝකයක්, පීඩාවක්, අසහනයක් ආවට පස්සේ බාහිරින් කොච්චර පිළිතුරක් හෙව්වත් ඒකෙන් උත්තරයක් එන්නේ නැහැ. බාහිරින් උත්තරයක් හොයනවා කියන කාරණාවිනුත් දුක අතික්‍රමණයක් වෙන්නේ නැහැ. එතකොට දුක අතික්‍රමණය වෙන්න අර වටහාගත් වැටහීමෙන් යුක්තව ජීවිතයේ යෙදීමේ ප්‍රශ්නය මම බව, මට බව, මගේ බව ජීවිතයේ යෙදීමේ ප්‍රශ්නය තේරුම් ගත්ත කෙනාට ලෝකයේ යෙදීමේ කෙලෙසයයි එයාට ප්‍රශ්නය තියෙන්නේ. එතකොට ජීවිතයේ යෙදීම් කියන කාරණේ ගත්තට පස්සේ අර විදියට ජීවිතයේ අත්දැකීම් වෙනකොට මම, මට, මගේ කියන ප්‍රශ්නේ නිසායි මෙහෙම එන්නේ කියලා ඒ ඉස්මතු ආවට පස්සේ එයාට යෙදීමේ ක්ලේශයයි එයාට ප්‍රශ්නේ තියෙන්නේ නේ. මොකක්ද? අර එහෙම අත්දැකීමක් එනකොට එයාට ක්ලේශයයි ඉස්මතු වෙන්නේ නේ. දැන් මොනවා හරි අපි කියමුකෝ ඔන්න ජීවිත අත්දැකීමක් ගත්තට පස්සේ ඔන්න කවුරු හරි මේ බනිනවා ඇවිල්ලා වෙහෙසටපත් වෙන වචන කවුරු හරි කියනවා. එතකොට දැන් මට බාහිර කවුරු හරි කෙනෙක් බනිනවා කියන කාරණාවත් එක්කනේ යන්නේ. හැබැයි විමසද්දී මම, මට, මගේ බාහිර කෙනෙක් කියන කාරණයක් නැතුව ඒ කෙනාගේ ක්ලේශයයි කියලා බැලුවොත් මේ වෙලාවේ මොන දැන් අපි කවුරු හරි එක ගැටෙනකොට මේ මට මේ පුද්ගලයා මෙහෙම මේ චෝදනාවට මේ බනිනවා, වෙහෙසටපත් කරනවා කියන අදහසන ඉස්මතු වෙන්නේ. හැබැයි මේ පුද්ගලයාගේ ක්ලේශයයි ප්‍රශ්නේ කියලා හිතුවොත් එහෙම මේ වෙලාවේ කෙලෙස් වල ස්වභාවය මේ යෙදිලා තියෙන්නේ. මේ ඒ යෙදීමේ ස්වභාවය මේ ක්ලේශයක් කියලා එයාට විමසීමක් වුණා. එහෙම නැත්තම් ඇසට රූපයක්, කනට ශබ්දයක්, ඒ විදිහේ ඉස්මතුවක් කියන ඉස්මතු වීමක් වුණොත්, ඒ ක්ලේශයයි කියන කාරණේ ඉස්මතු වුණොත් එහෙම මොකද වෙන්නේ? එයාට මේ ක්ලේශයයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන කියලා ඉස්මතුවක් වුණොත් එහෙම එතනම ලොකු සංසිඳීමක්, සැනසීමක් ඉස්මතු වෙනවනේ නේ. ඒක ක්ලේශය කියලා ඉස්මතු වීම තුළ ඒ ක්ලේශයේදී මම පැත්තක ඉඳලා බාහිර පැත්ත, බාහිර කෙනා පැත්තක ඉන්නවා කියන මෙන්න මේ දෙපැත්තක යෙදීමේ දෙයක් ඉන්නේ නැහැ. අන්න බලන්න ක්ලේශය නිසයි කියලා ඉස්මතුවක් වුණොත් එහෙම මම ඉන්නවා, බාහිර කෙනෙක් ඉන්නවා කියන අදහස එන්නේ නැහැ. අන්න ඒක තමයි නුවණින් යුක්තව සංස්කාරයේ ස්වභාවය වටහා ගැනීම කියන්නේ. එතකොට බලන්න අර වැටහීම් සහගත බව කියන කාරණේ ඉස්මතු කරද්දී අර තමන් බව, ලෝකය බව, මම ඉන්නවා, බාහිර කෙනෙක් බලනවා කියන කාරණාවට යන්නේ නැහැ. ක්ලේශී කියන කාරණාව ඉස්මතු වෙද්දී අන්න ඒ නුවණකින් යුක්තව සංස්කාරයේ ස්වභාවය වටහා ගැනීම තමයි එතන ඉස්මතු වෙන්නේ. නුවණින් යුක්තව ආශ්‍රවවල ස්වභාවය වටහා ගැනීම කියන්නේ නුවණින් යුක්තව කෙලෙස්වල ස්වභාවය වටහා ගැනීම කියන්නේ නුවණින් යුක්තව අකුසල්වල ස්වභාවය වටහා ගැනීම කියන්නේ අපි නැත්තම් කෙලෙස් වල ආශ්‍රය වල අකුසල් වල ස්වභාවය කියලා අපි හැම වෙලෙම වටහා ගන්න යන්නේ මමත් හරි මට ලැබෙන දේත් හරි මගේ දේත් හරි බාහිර දෙයක් හරි එහෙනම් මට බාහිරින් එන කරුණු ප්‍රශ්නයයි ප්‍රශ්නේ කියලා දැනෙන්නේ එතකොට අර නුවණින් යුක්ත ස්වභාවයකින් යම්කිසි යෙදීමක් මොනවා හරි කැමැති අකමැති හෝ මොනවා හෝ කාරණයක් ආවට පස්සේ හැම වෙලෙම වටහා ගන්න යන්නේ මමත් හරි මට ලැබෙන දේත් හරි මගේ දේත් හරි බාහිර දෙයක් හරි එතකොට බාහිරින් එන කරුණුයි ප්‍රශ්නය කියලා දැනෙන්නේ එතකොට හැමතිස්සෙම බාහිරට යොමු වෙන ගතියක් තමයි ඉස්මතු වෙන්නේ එතකොට තමනුත් තෙදිලා බාහිර යෙදෙනවා කියන්නේම මොකද වෙන්නේ බාහිර යෙදෙනවා කියන තැනම තමන් මම මගේ කියන කාරණේ ඉස්මතු වෙලාම නේනේ හැබැයි ඒක ක්ලේශයක් කියලා ඉස්මතු වුණොත් ඔන්න කියනවා හැබැයි නුවණාපු කෙනෙක් ඒ විදිහට යොමු වෙන්නේ නැහැ ඉතින් මෙන්න මේ කාරණාව වැටහිච්ච කෙනෙක් මේ නුවණින් යුක්තයි මේක කෙනෙක් තේරුම් ගත්ත කෙනෙක් මොකක් තේරුම් ගත්ත කෙනෙක්ද සක්කාය දිට්ඨියේ ප්‍රශ්නය වෙන එකක් නෙවෙයි ප්‍රශ්නේ එතකොට මෙන්න මේ විදියට ජීවිතයේ සියලුම යෙදීම් මොනවා හෝ කාරණයක් ඉස්මතු වෙනකොට ඒ යෙදීම මෙන්න මේ වැරද්ද නිසයි කියලා ඉස්මතුවක් වෙනවනะ අන්න වටහා ගැනීමක් ඉස්මතු වෙනවනะ ඉස්මතු වෙන්නේ මොකද්ද සක්කාය දිට්ඨියේ ප්‍රශ්නය මම මගේ මට කියන යෙදීමේ ප්‍රශ්නයයි ඉස්මතු වෙන්නේ මම කියන එකේ ප්‍රශ්නය මම කියන එකේ ප්‍රශ්නය දැකපු කෙනාට ක්ලේශය ප්‍රශ්නයක් වෙනවා හොඳට තේරුම් ගන්න මම කියන එකේ ප්‍රශ්නය දැකපු කෙනාට සක්කාය දිට්ඨිය කියන කාරණාවේ ප්‍රශ්නය දැකපු කෙනාට ක්ලේශය ප්‍රශ්නයක් වෙනවා දැන් අර මම මගේ මගේ මට කියන කාරණාව කියන කාරණේ විමසීමක් කළත් මම කියන කාරණේ දැන් මොනවා හරි කාරණයක් ඉස්මතු වෙනකොට මම කියන එකේ ප්‍රශ්නය දැකපු කෙනාට සක්කාය දිට්ඨිය කියන කාරණාවේ ප්‍රශ්නය දැකපු කෙනාට ක්ලේශය ප්‍රශ්නයක් වෙනවා දැන් එයා මම මට කියන වැරද්ද වටහා ගත්ත නිසා ද්වේෂය ඉක්මවන්න විවිධ ක්‍රම භාවිතා කරනවා. එතකොට ඔන්න දැන් වැටහීම් සහගත බවින් යුක්තව එයාට ඇතිවෙන වැරද්ද මම මට කියලා කාරණාවයි කියලා වටහා ගැනීමක් නේ තියෙන්නේ. එතකොට ඔන්න විවිධ ක්‍රම භාවිත කරනවා. එතකොට ජීවිත අත්දැකීම් ඔස්සේ යම්කිසි ගෝචරත්වයන් යෙදෙනකොට වෙහෙසටපත් වෙනකොට දුකට පීඩාවට අසහනයටපත් වෙනකොට අන්න ඒ යෙදෙන කාරණා ඔස්සේ දැන් මේ කතා කරන්නේ වැටහීම් සහගත බවකින් යුක්තව අත්වාද ලෝකවාද කියන පැත්තට ගිහිල්ලා නෙවෙයි ක්ලේශයක් බවට තමයි ඉස්මතු වෙන්නේ. ඒක බලන්න මේ ජීවිත අධ්‍යක්ීම් විමසද්දී ඔච්චරනම් අර ඒ සංකල්පමී බව ඉක්මවලා ඒ යෙදෙන කාරණා ගන්නකොට අන්න අර කෙනෙක් තැනක් එහෙම පැත්තට යන්නේ නැහැ නේනේ. එයාට තියෙන්නේ ක්ලේශයක් බවට ඉස්මතු වෙන්නේ. වෙහෙසක් ජීවිත අත්දැකීම් පාදක කරගෙන යම්කිසි සත්‍ය ගවේෂණයේ යෙදෙන ජීවිත පැවැත්මක් ඇති කරගෙන ඉන්න කෙනෙකුගේ ජීවිත අත්දැකීම් ගත්තට පස්සේ එයාගේ ජීවිතේට මොන විදියට කරුණුකාරණා ඉස්මතු වුණා ඒ ඔස්සේ එයා මොකද කරන්නේ ඉක්මෙන්නටමයි උත්සාහ කරන්නේ. අර ලොකු පීඩාවක් අසහනයක් ඒ ජීවිතයට එනකොට ඒ ඔසයා හික්මෙන්නමයි උත්සාහ කරන්නේ. මොකද හික්මෙන්න උත්සාහ කරන්නේ එයාට ක්ලේශයක් බවට ඉස්මතුවක්මයි තියෙන්නේ. මේ කාරණාව ඉස්මතු වෙන්නේ ක්ලේශයක් නිසා. ඒ කාරණා ඉස්මතු වෙනකොට එයා විවිධ කාරණා ඒ ද්වේෂය ඉක්මවන්න විවිධ ක්‍රම භාවිත කරනවා. මේ කාරණාව ලස්සනට සබ්බාසෝ සූත්‍රයේ පැහැදිලි වෙනවා. දර්ශනෙන් ආශ්‍රව ප්‍රහාණය වෙනකොට දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය මේ යෝනිසෝ මනසිකාරය කරනකොට මේ යෝනිසෝ මනසිකාරය කිරීම තුළින් ප්‍රහාණය වෙන සංයෝජන තුනක් පැහැදිලි කරනවා. තර්බාණ යම්කිසි ජීවිත අත්දැකීම රූප ශබ්ද ගන්ධ රස පහස කියන කාරණා පදනම් කරගෙන සැප දුක් කැමැති අකමැති මොනවා හෝ කාරණයක් මේ විදියට අත්දැකීමක් වෙනකොට ඒ කාරණේ ස්වභාවය ගැන වැටහීමක් එකනේ ඉන්නේ. එතකොට ඔන්න ඒ වැටහීම භාවිතා වීමක් වෙන ස්වභාවය තමයි ආශ්‍රව ප්‍රහාණය කියන කාරණාව ගැන ඉස්මතු කරන්නේ නේ. එතකොට දස්සනා පහතබ්බා දර්ශනෙන් ප්‍රහාණය වෙනවා කියන්නේ යම්කිසි කාරණයක් දැන් මොනවා හරි පීඩාවක් අසහනයක් මොන විදිය ජීවිත අත්දැකීමක් ආවා ඒක විමසද්දී යෙදීමම මම ඒ විදියට ඉස්මතුවක් නෙමෙයි මේ ඉස්මතු වෙලා තියෙන්නේ සංකල්පමීය බව ඉක්ම වූ යෙදීමක්. එතකොට සංකල්පමීය බව අත්වාද ලෝකවාද කියන කාරණයක් එක යන්නේ නැහැනේ නේ. එතකොට නමුත් ඒ යෙදෙන යෙදීමයි විමසන්නේ. එතකොට යෙදීම විමසද්දී ඒක සමහර වෙලාවට තමන්ගේ කවුරු හරි මරණයටපත් වෙලා ලොකු දුකක් ශෝකයක් වේදනාවක් වෙන්න පුළුවන්. මොනවා හරි කවුරු හරි තමන්ට බනින්න වෙන්න පුළුවන්, ගහන්න වෙන්න පුළුවන් මොනවා හෝ අත්දැකීම. එතකොට ඒ අත්දැකීම පාදක කරගෙන විමසද්දී අන්න අර්ථාන්විත වෙනවා, දැක්ම භාවිතා වීම වෙනවා. මොකද්ද ආර්ය සත්‍ය තමයි අර්ථාන්විත වෙන්නේ. යම්කිසි යෙදීමක් විමසද්දී දැන් ආර්ය සත්‍ය අර්ථාන්විත වීම කියන කාරණේ දෙන දුක පිරිසිඳ හොයන්නේ නේ. මෙන්න මේ වැටහීම භාවිතා වීම. දුක පිරිසිඳ හොයනකොට දුක්ඛ සමුදය හටගැනීමේ ස්වභාවයයි ප්‍රහාණයයි. නිරෝධයයි සාක්ෂාත් වෙන්නේ මග වැඩෙනවා කියන අර්ථාන්විත භාවයෙන් සිද්ධ වෙන්නේ නේ. ඒතර අන්න යම්කිසි කාරණාවක් යම්කිසි දේශයක් හරි මොනවා හෝ කාරණාවක්. ඒතර බලන්න මේ ජීවිත අත්දැකීම් විමසගෙන යනකොට මේ වැටහීම් සහගත බවක ස්වභාවය ඇති වෙන ආකාරය ගැන ඒ දස්සනා පහතබ්බා කියන මූලික වශයෙන් ආර්ය සත්‍ය විග්‍රහය ඉස්මතු වෙනකොට ඒ යෝනිසෝමනසිකාරය කිලීම තුළින් ප්‍රහාණය වෙනවා. මොකක්ද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස එන සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය දුරු වීමේදී මම බව යෙදීමේ වැරද්ද අත්දකිනවා. අනේ යම්කිසි යෙදීමක් ගෝචරත්වයක් පාදක කරගෙන විමසද්දී තමන් බව ගැනීමේ වැරද්ද මම බව යෙදීමේ වැරද්ද දුරු වෙනවා. ඒක විෂන් එකක්. ඒ විෂන් එක ආපු තැනදී ඒ විෂන් එකෙන් ඒ දැක්මෙන් යුක්ත වෙච්ච තැනදී එයාගේ ලෝකේ දැක්ම ඒකමයි. එතකොට ඒ වැරද්ද දැක්කට පස්සේ ඒක දැක්මක්නේ. එතකොට ඒ දැක්ම ලෝකේ දැක්මත් ඒකමයි. එයා හැම වෙලේම තමන්ගේ ජීවිතය තුළ මේක දකිනකොට එයාට මේ ලෝකේ පුදුමාකාර සැනසෙල්ලක් වෙනවා. එතකොට යම්කිසි යෙදීමක් ජීවිතයේ මුණපාදකත්වයක් ආවත් ඒක ඒ දැක්මක ස්වභාවයක් නෙවෙයිනේ. එතකොට බලන්න මේ කියන මට්ටම කොච්චර විමසිලි සහගත බවකින් දැන් විශේෂයෙන්ම අපේ ගුරු ස්වාමීන් වහන්සේ කියලා දෙන කාරණාවලට අනුව ජීවිත පැවැත්මක් සකස් කරගෙන යෙදෙන කාරණා විමසන ජීවිත පැවැත්මක් යම්කිසි කෙනෙක් සකස් කරගෙන ඉන්නවනම් එතකොට අර මොනවා හෝ කාරණාවක් මේ අපේ ජීවිතේ අත්දැකීම් නේ මේ වයින්තර අපේ ජීවිතේ වෙන කාරණායි දෙ නැහෙනේනේ මොන විදියකට ජීවිතේ ගත කරත් මොන විදියකට කටයුතු කරත් මේ අත්දැකීම් ටික තමයි ජීවිතේ ඉස්මතු වෙන්නේනේ. එතකොට හැබැයි අන්න අර සල්ල සූත්‍රය කියන්නේනේ පළවෙනි හුල වදිනවා හැබැයි දෙවෙනි හුල වදින්නේ නැහැනේ. ඒතර බලන්න ජීවිතේ මොනවා හරි අත්දැකීමක් අසහනයක් පීඩාවක් කායිකව මානසිකව මොන විදියකට ආවත් අන්න එතකොට හැම වෙලෙම තමන්ගේ ජීවිතය තුළ මේක දකිනකොට එයාට මේ ලෝකේ පුදුමාකාර සැනසෙල්ල එනවා ඒ විෂන් එකට යොමු වෙනකොට. එතකොට දැන් මොනවා හරි දැන් ජීවත් වෙනකොට කාටවත් මේ වෙනමම තනියෙන් ජීවත් වෙන්න බැහැනේනේ. අපි ලෝකේ ජීවත් වෙනකොට අපිට ඇසුරු කරන්න වෙනවා විවිධාකාරයේ චරිත, විවිධාකාරයේ ස්ථාන, විවිධාකාර පුද්ගලයෝ. එතකොට ඒවත් එක්ක ඇසුරු නිසුරු කරනකොට ජීවිතේ නේද? අපි ආහාර ගන්න ඕන, ඊට පස්සේ ඇඳුම් පැළඳුම් අඳින්න ඕන, ඊට පස්සේ යුතුයකම් වගකීම් ලෝකයේ මට්ටමින් ගෘහ ජීවිත ගත කර නැත්නම් ඒ ජීවිත ප්‍රයත්නක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා හැටියට පැවිදි ජීවිත ගත කරද්දී ජීවිත ප්‍රයත්නක් තියෙනවා. සිව්පස පරිභෝගය කරද්දී ඒව එක්ක බොහෝම සතුටෙන් සැනසෙල්ලෙන් කටයුතු කරනවා වගේම විවිධාකාරي අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ගෘහ ජීවිතය තුලත් එහෙමයිනේ. එතකොට හැබැයි මොන විදියෙ ජීවිත ප්‍රයත්නක් තිබුණත් මොන විදියක ජීවිත ප්‍රයත්නක් තිබුණත් මෙන්න මේ කියන දැක්මකින් වැටහීම් සාගත බවකින් යම් කිසි විචක්ෂණ සීලී ගතියකින් යුක්තව ජීවිත ප්‍රයත්නක් සකස් කරගෙන තියෙනවා නම් එයා දකින්නේ අන්නර කෝණෙන්නේ. අර උපමාවක් මේ සඳහා කියනවා නම් අර අර දෙපැත්තෙන් ලණුවක් අඹරනවා දෙන්නේ මැදින් අල්ලගෙන ඉන්නවා. එතකොට ඒ දිහා බැලුවට පස්සේ අඹරන නිසයි මේ සිද්ධිය කියලා එයාට වැටහීමක් තියෙනවනේනේ. එතකොට ඒ වැටහීමෙන් යුක්තව තමයි එයාගේ ජීවිත පැවැත්ම තියෙන්නේ. එතකොට ඒ අල්ලගෙන ඉන්න නිසයි මේ ලණුව කියන වැටහීම එයාට තියෙනවා. එතකොට ඒ විෂන් එකකට විෂන් එකකින් ඉන්නේ. එතකොට ඒ විෂන් එකට යොමු වෙනකොට මොකද වෙන්නේ? පුදුමාකාර ජීවිත භාවිතයේදී ලකෝ සැනසෙල්ලක් සතුටක් අර ගැටෙන ගැටිය යුතු තැන්වලදී නොගැටී ඉන්නට ජීවිත පැවැත්මේ සකස් වීමක් තියෙනනේ. එතකොට ඒ විෂන් එකට යොමු වෙනකොට ඒ දැක්ම භාවිත වෙනකොට මොකද වෙන්නේ? ලොකු සැනසෙල්ලක් වෙනවා. ඊළඟට විචිකිච්ඡාව. ඒ කියන්නේ පැවැත්ම පිළිබඳව වූ කිසිදු සැකයක් නැහැ. කොහොමද පවතින්නේ කියන කාරණාව පිළිබඳ සැකයක් නැහැ. පවතින විදිය පිළිබඳව නුවණක් තියෙනවා. එතකොට සැකයක් පැවැත්ම පිළිබඳව වූ කිසිදු සැකයක් නැහැ. කොහොමද පවතින්නේ කියන කාරණාව පිළිබඳ සැකයක් නැහැ. පවතින විදිය පිළිබඳව නුවණක් තියෙනවා. පැවැත්මේ ස්වභාවය පිළිබඳව නුවණක් තියෙනවා. කෙනෙක් හිටියා, මමෙක් හිටියා, දෙයක් තියෙනවා, තව එකක් තියෙනවා කියන මේ කතාවලට යන්න ඉඩක් නැහැ. ඒක බලන්න මේ දැන් දැක්මක යම්කිසි වැටහීම් සහගත බවකින් ජීවිත ප්‍රයත්න සකස් වෙලා තියෙනකොට එයාට ඒ වැරද්ද දැකලානේ. එතකොට මෙන්න මේ මම මගේ මට කියන කාරණාව නිසයි මේ පැවැත්ම සකස් වෙන්නේ කියලා දැක්කට පස්සේ එයාට කිසිදු සැකයක් නැහැ මේක පවතින විදියනේ. ඒ සිදුවීම ගැන මනාව නුවණක් තියෙනකොට අන්න සැකයක් කියන කාරණයක් ඉස්මතු වෙන්නේ නැහැ. පැවැත්මේ ස්වභාවය මෙන්න මෙහෙමයි කියලා එයාට නුවණක් තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? සීලබ්බත පරාමාසය. යම් ක්‍රමයක්, යම් වැඩපිළිවෙලක්, යම් දෙයක් මාව රැකගන්න. ඒ කියන්නේ තමන්ව රැකගන්න යම් වැඩපිළිවෙලවල් මේ ලෝකයේ තියෙනවා නේ. ජීවිත අත්දැකීම් ගත්තට පස්සේ තමා රැකගැනීමේ අරගලයකනේ දෙන්නේ නේ. එතකොට සියලුම ක්‍රියාකාරකම් ඉෂ්ට සිද්ධ කරන්න උත්සාහ කරන්නේ මාව රැක ගන්නනේ. මොනවා හෝ කාරණයක් පදනම් කරගෙන තමන්ගේ පැත්තට පුංචි හරි ආවොත් එහෙම නොගැලපෙන කාරණයක් ඒකත් එක්ක ලොකු අරගලයකනේ ජීවිත පැවැත්ම තියෙන්නේ. හැබැයි වැටහීම් සහගත බවක් එක්ක ජීවිතේ වැරද්ද මොකක්ද කියලා ඉස්මතුවත් එක්ක සැකය ඉස්මතු වෙන්නේ නැති තැනකදී අන්න තමන්ව රැකගන්න වැඩපිළිවෙලක් තමන්ම රැකගන්න ඕන කියන වැඩපිළිවෙල් භාවිතා වීමක් යෙදෙන්න හේතුවක් වෙන්නේ නැහනේ. ඇයි? මම බව යෙදීමේ වැරද්ද අත්දැක්කට පස්සේ මාව රැකගන්න දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ වැටහීම එනකම් මොකද වෙන්නේ? මේ එක එක ක්‍රම භාවිතා කරනවා තමන් රැකගන්න. යම් ක්‍රමයක්, යම් වැඩපිළිවෙලක්, යම් දෙයක් මාව රැකගන්න. ඒ කියන්නේ තමන්ව රැකගන්න යම් වැඩපිළිවෙලවල් මේ ලෝකේ තියෙනවා. තමන්ට දුකක්, තමන්ට පීඩාවක් නොවීම පිණිස කරන වැඩපිළිවෙලවල් තියෙනවා. අන්න තමන්ට පීඩාවක් නොවීම පිණිස කරන්නා වූ වැඩපිළිවෙලවල් ග්‍රහණය කරගෙන එයම ඒකාන්ත ඇත්තයි නිවෙන මඟ කියලා ප්‍රතිපදාවලට යන්නේ නැහැ. එහෙම ප්‍රතිපදා නොකරනවා නෙවෙයි, කරනවා. මම බලන්න එතන වැදගත් කාරණයන්නේ ඉස්මතු කරනවනේ නේද? සීලබ්බත පරාමාසය කියන කාරණේදී යම් ක්‍රමයක්, යම් වැඩපිළිවෙලක්, යම් දෙයක් මාව රැකගන්න. ඒ කියන්නේ තමන්ව රැකගන්න යම් වැඩපිළිවෙලවල් මේ ලෝකේ තියෙනවා. ඒකට විවිධ ප්‍රතිපදාවන් තියෙනවා. ඒ සියල්ලෙම මොකද වෙන්නේ? තමන්ව රැකගන්න වැඩපිළිවෙලවල්නේ. විවිධ විදියට නේද හැම කාරණයක්ම සිද්ධ කරද්දී මට නිවන් දකින්න, මට එකඟ භාවයක් ඇති කරගන්නනේ. ඒ මොන විදියකට වැඩපිළිවෙලක් යෙදුනත් එහෙමයිනේ. තමන්ට දුකක්, තමන්ට පීඩාවක් නොවීම පිණිස කරන වැඩපිළිවෙලවල් තියෙනවා. අන්න තමන්ට පීඩාවක් නොවීම පිණිස කරන්නා වූ වැඩපිළිවෙලවල් ග්‍රහණය කරගෙන ප්‍රබාන මේ යටවීම කොහොමද කියලානේ. කාමයේ ඉක්මවන්න පුළුවන්නේ. එතකොට විවිධාකාරයේ ඉස්මතු වෙන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල මොකද වෙන්නේ? තමන්ට පීඩාවක් නොවීම පිණිස කරන්නා වූ වැඩපිළිවෙලවල් ග්‍රහණය කරගෙන එයම ඒකාන්ත ඇත්තයි නිවෙන මඟ කියලා ප්‍රතිපදාවලට යන්නේ නැහැ. එතකොට මේකම ඇත්තයි. මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රතිපදාවේ කටයුතු සිද්ධ කරන්න. මෙහෙමමයි කියලා යන්නේ නැහැ. එතකොට දැන් වැරද්ද දැක්කට පස්සේ සැකයක් ඉස්මතු නොවන තැනදී, එතකොට ජීවිත භාවිතයේදී එක එක වැඩපිළිවෙලවල් සිද්ධ නොකරනවා නෙවෙයි. ඒ වගේ ඒ ප්‍රතිපදාල් සිද්ධ නොකරනවා නෙවෙයි. නමුත් අර දැක්ම නැහැ. මෙන්න මේ විදිහට මම කියන කාරණාවේ ප්‍රධාන ප්‍රශ්නය දැකපු මට මගේ කියන යෙදීමේ ප්‍රධාන ප්‍රශ්නය දැකපු කෙනා මෙන්න මේ කෙනාට ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ කරුණු ඔස්සේ ඇලෙන, ගැටෙන දේවල් ලෝකයට එකතු වෙනකොට ඇලීමට අදාළ වන විදිහට ඇලීම ඔස්සේ යන්නේ නැහැ. ගැටීමට අදාළ විදිහේ ගැටීම ඔස්සේ යන්නේ නැහැ. එයාට ඇලීම එනකොට ගැටීම එනකොට අන්න එයාට වැටහෙනවා මේක ක්ලේශයක් කියලා. සාරිපුත්ත සීහනාද සූත්‍රයේදී සාරිපුත්තයන් වහන්සේට අර ස්වාමීන් වහන්සේ නමක් චෝදනාවක් එල්ල කරනවනේ. මොකද්ද? කයෙහි ගැටිලා ඒ වරද කමා කරගන්නේ නැතිව ගියා කියලා තමයි චෝදනාව එල්ල කරන්නේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ජීවිත පැවැත්මේ කය අනුවගිය සිහිය භාවිතාවක යෙදෙන කෙනෙක්ගෙන් කවුරු හරි ඇඟේ ගැටිලා ඒ වරද ගැටුණොත් එහෙම ඒ වරද කමා කරගන්නේ නැති වෙන්නේ නැහෙනේ. මොකක්ද ස්වභාවය? කය අනුවගිය සිහිය භාවිතාවකින් තමයි ජීවත් වෙන්නේ. ඒතර බාන මේ වැටහීම් සහගත බව කියන කාරණයත් එක්ක ගනිද්දී කය අනුවගිය සිහිය භාවිතාවක ජීවිත ප්‍රයත්නක් සකස් කරාට පස්සේ එතකොට මොකද වෙන්නේ? අන්න ඒ ඒ වැටහීම් සහගත බවත් එක්ක නේද ජීවිත ප්‍රයත්න. බලන්න උන්වහන්සේ කියන්නේ කොහොමද කියලා. කියනවා හරියට මම පොළව වගේ, මම හරියට ගින්දර වගේ, මම හරියට ජලය වගේ. එතකොට පොළවට පිරිසිදු දේ දානවා, අපිරිසිදු දේ දානවා, මම ඒව ඔස්සේ යන්නේ නැහැ. ඊට පස්සේ කියනවා අර හරි ලස්සන උපමා ටිකක් කියනවනේ, පිස්නා කඩක් වගේ. දැන් ඔය පිහින රෙදි වලින් පිරිසිදු දේ පිහිනවා, අපිරිසිදු දේ පිහිනවනේ, ඒවට අනුව යන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මම හරියට අං කැඩිච්ච ගොනෙක් වගේ. එතකොට එතනදී කියන්නේ ඒ ඒ ජීවිත භාවිතයේ ස්වභාවයනේ. කොහොමද උන්වහන්සේගේ ජීවිත පැවැත්ම? අර ගැටෙන්නවට ගැටෙන්න යන්නේ නැහනේ. හරිම අහිංසක විදියට අර ඒ එහෙම හිතන්නකො, ඒ වගේ ඒ වගේ සතෙක්ගේ ජීවිත ප්‍රයත්නනේ, අං කැඩිච්ච ගුණෙක්. ඒතකොට බොහෝ මුළුව පාත් කරගෙන හරි නිර්හංකාර විදියට, බොහොම අහිංසක විදියටනේ යන්නේ. ඊට පස්සේ රොඩි කොල්ලෙක් වගේ කියනවා. එයා ඒ රොඩි කොල්ලෙක් කියන්නේ අර අසූචි කරගහගෙන යන බොහොම මේ බයාදු ස්වභාවයෙන් ජීවිත ප්‍රයත්නක් සකස් කරගෙනනේ වැඩගත් අය ඉන්න උට කාණුවට බහිනවා, ඔළුව පාත් කරගෙන ජීවිත ප්‍රයත්න. මං අන්නේ වගේ ජීවිත ප්‍රයත්නක් තියෙ. එතකොට මේ කියන්නේ කවුද? සාරිපුත්තයන් වහන්සේ. එතකොට ජීවිත භාවිතයේදී මෙන්න මේ කියන වැරද්ද දැක්කට පස්සේ ඔන්න ඇස කන නාසය දිවකය මනස කියන මේ කරුණෝස්සේ හැලෙන ගැටෙන දේවල් ලෝකයට එකතු වෙනකොට මොනවාද ජීවිත භාවිතය නේනේ. අපිට මේ මේතනින් එහා ජීවිතයක් තියනවද? ඇසෙන් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස ලබනවා, කයින් පාස ලබනවා, මනසෙන් හිතනවා. මෙන්න මේ කරුණෝස්සේ ජීවිතේ මොකද්ද වෙන්නේ? ඇලෙන ගැටෙන දේවල් ලෝකයට එකතු වෙන සමස්ත ජීවිතේම, සමස්ත ජීවිත පැවැත්මම ඇලීමට අදාළවන විට, අදාළවන විදිහට ඇලීම ඔස්සේ යන්නේ නැහැ. අනේ වැටහීම භාවිතාවීමක් නෙවෙන්නේ. ගැටීමට අදාළ විදිහේ ගැටීම ඔස්සේ යන්නේ නැහැ. එයාට ඇලීම එනකොට, ගැටීම එනකොට අන්න එයාට වැටහෙනවා මේක ක්ලේශයක් කියලා. ඒතර බයනේ වැටහීම් සහගත බවෙන් ජීවිත ප්‍රයත්නක ඉන්න කෙනෙකුට ඒ මොන විදියක ජීවිත අත්දැකීමක් ඉස්මතු වුණත් එයාට වැටහෙන්නේ මොකක් කියලාද? මේක ක්ලේශයක්. කවුරු හරි කෙනෙක් බනිද්දි ගහද්දි මේ කෙලෙස් ස්වභාවයක් ඉස්මතුවක් වෙන්නේ නේ. දහයයි තිහයි වෙලාව සුනන්ද මහත්තයා.
එහෙමයි සයන්ස්, අපි අදට මෙතනින් නොතත්ේම නෑවාගේ අපේ මන අවසන් කරන නිසාන්නස
හොඳයි සුනන්ද මහත්තයා අපි අවසන් කරමු.
හොඳ එනම් අතත් අපි ඉතා වටිනා දේශනාවක් උන්ටනේ අපි ප්‍රායෝගිකව අපි කොහොමද මේ ප්‍රතිපදාව යෙදෙන්නේ කියන පිළිබඳ මොනවට හේමක් ඇති වෙන විදිහ දේශනාවක් අපට පැහැදිලි කරලා දුන්නා. අපි අප දෙනාම චරිත කරගත්තා වූ සියලු කුසල් අපගේ ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ වගේම ස්වාමීන් වහන්සේගේ දේවෝපියන්ට ගුරු අධ්‍යාපන වරුන්ට මේ පින් අනුමෝදන් කරමින් අපි ස්වාමීන් වහන්සේට ඉක්මන් ධර්මාවබෝධ සඳහා මේ කුසල් හේතුවයි ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේට යොමු වේලා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන සෙල්ලමින් පෙරවා සරණයි.
ජීවිතයක් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් කෙනෙකුට ලැබෙනවා කියන්නේ අතිශය දුර්ලභ කාරණයක්. ඒ වගේම එවැනි ජීවිතයකට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙනවා කියන්නේ අතිශය දුර්ලභ කාරණයක්. ඒ වගේම සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් ජීවිතයට අහන්න ලැබෙනවා කියන්නේ අතිශය දුර්ලභ කාරණයක්. ඒ අනුව ජීවිත භාවිතයක් ඇති කරගන්නවා කියන එක අතිශය දුර්ලභ කාරණයක්. ඉතින් විශේෂයෙන්ම උත්තම කල්යාණ මිත්‍ර ඇසුරක් ජීවිතයකට ලැබුණට පස්සේ යන්න කියලා එළියට දැම්මත් පස්සෙන් ගිහිල්ලා අහගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා තියෙනවා. ඉතින් එවැනි දහමක් අපිට අහන්න ලැබිලා තියෙනවා. සත්පුරුෂ ඇසුරක් ලැබිලා තියෙනවා. ඇත්තටම එවැනි ජීවිතයක් එක්ක ගත කරනකොට එවැනි ජීවිත හරිම සුන්දරයි. සත්පුරුෂ ඇසුරක් ඔස්සේ ජීවිත භාවිතාවක් යමෙකුට භාවිතා කරන්න ලැබෙනවා කියන්නේ ඒක අතිශය සැනසිල්ලට සතුටට ජීවිතයේ සුවයකට කාරණාව. ඉතින් ඔබ මේ දහම ඇසුරු කරද්දී අර ධම්ම පීති සුඛං සේති විපස්සන්නේන චේතස අරියප්පවේදිතේ ධම්මේ සදාරාමති පණ්ඩිතු. දහම් ප්‍රීතියත් එක්ක ඒක මහා සුවයක් සැනසෙල්ල. විප්පසන්නේන චේතස මහා ප්‍රසන්න වූ සිතුවිලි වලින් තමයි මේ ජීවිත භාවිතය සිද්ධ වෙන්නේ ධර්මයත් එක්ක ඉන්නකොට. අරියප්පවේදිතේ ධම්මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට එදෙන ධහමත් එක්ක හැමදාම නුවණැති ඇත්තු ඇලෙනවා. තේරෙන ජීවිත භාවිතාවක් එක්ක හැම දෙනාම මේ එකට එකතු වෙලා දහමක් හොයන්න විමසන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි හැමෝටම වටිනා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර විශේෂයෙන්ම ගුරු ස්වාමීන් වහන්සේගේ ඇසුර ලැබිලා තියෙනවා. ඒ අනුව විමසමින් ජීවිත භාවිතාව යෙදෙමින් මේ ධර්මයේ අර්ථය ඇති කරගන්නට විශේෂයෙන්ම මෙවැනි පිරිසක් එකට එකතු කරලා මේ ධර්ම සාකච්ඡාවක් සංවිධානය කරන සුනන්ද මහත්මයා, ඒ වගේම සත්පුරුෂවාදීව ඒ ධර්මය කියලා දෙන අපේ මහාචාර්යතුමා රවි කොග්ගල මැතිතුමා, ඒ වගේම අපේ සහෝදර අපේ තනමල්ලිල ඥානීමුල සාමීන් වහන්සේ ඇතුළු කොට ඇති සත්පුරුෂ ඔබ හැම සිහිපත් කරමින් අද දවස තුළ මේ සිද්ධ කරගත්ත සෑම පුණ්‍ය ශක්තියක්ම අපේ ගුරුදේව කල්යාණ මිත්‍රෝත්තම නම කියන්නට අවසරයි අලව්‍ය අනුමදස්සි ස්වාමීන් වහන්සේට. ඒ වගේම මේ ධර්මයේ ප්‍රතිපදාත්මකවම හැසිරෙන ඔබ හැම දෙනාටම උතුම් දහමින් සැනසෙන්නට අපේ ශක්තිපමණින් මේ සිද්ධ කරන්නට හේතුන මේ ලිපිය සාකච්ඡා කිරීම අර්ථයක් ඉස්මතු කරන්න උත්සාහ කිරීම තුළින් ජනිත වූ සෑම කුසල ශක්තියක්ම හැම දෙනාටම උතුම් දහම් අවබෝධය පිණිසම අප්‍රමාදී භාවය ඇතිකර ගැනීම පිණිසම සත්පුරුෂ භාවය ඇතිකර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ සාකච්ඡාවේ කටයුතු හමාර කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.